कल्याण मित्र हितवतुली अद इल्मासे पुर पसलसक पोय दवस पोदा सदहम वेडसटहनट भावना वेडसटहनट एकतुवी सिटिन्ने अप हेमदेनाम एको मेतनट නිල්ලඹ භාවනා මධ්‍යස්ථානයට පැමිණ එසේම නැතිනම් තාක්ෂණය හරහා වෙනත් තැන්වල එක්කෝ කිසියම් මධ්‍යස්ථානවලට එකතු වී නැතිනම් පෞද්ගලික වාසස්ථානවල මේ ලොකු වෙනසක් නෑ. නිල්ලඹට ආවහ එන්න බැරි වුණා. මේ දිගේ ඇත්තටම ලොකු වෙනසක් නැහැ. ප්‍රයෝජනීය පැත්තෙන් ප්‍රතිඵල පැත්තෙන් ඒ ප්‍රතිඵලයේ ප්‍රයෝජනීය තියෙන්නේ අපේ අතේ අපටයි ඒ තීරණය ගන්න පුළුවන් ප්‍රයෝජනයක් ගන්නවද නැද්ද ගන්නව නම් මොන වගේ ප්‍රයෝජනයක්ද ගන්න කියලා. මේ භාවනාව කොහොම කළත් එන්න අපට යහපතක් තමා වෙන්නේ. භාවනා මධ්‍යස්ථානයකට ඇවිත් භාවනා කළත් මහපාරි භාවනා කළත් බස්රියක දුම්රියකදි භාවනා කළත් ගෙදරදි භාවනා කළත් අයහපතක් වෙන්නේ නැහැ. කොහොමත් යහපතක්ම තමා වෙන්නේ. නොකළොත් තමා යහපත. ඒ කොහේදිවත් කළේ නැත්තන් තමා අප අපිටම නපුරු දේවල් කරගන්නේ. අපිටම කියන්නේ නපුරක් වෙන්නේ එවිටයි. එම නිසා මේ කෙසේ හෝ භාවනා කරන්න ඕනේ. කෙසේ හෝ තැනකට ගිහිල්ලා විශේෂ තැනකට ගිහිල්ලා කරන්න පුළුවන් නම් එහෙම දින කීපයක් සති කීපයක් නේවාසික වෙලා සම්පූර්ණ ජීවිතයේ අනිකුත් හැලහැප්පීම් වලින් ඈත් වී අන්න එහෙම භාවනා කරන්න පුළුවන් නම් එහෙම කරන්න. ඉතින් ඒ හීනය හිතේ තියාගෙන කවදා හරි ඒ හීනය හැබෑ වුණු දවසක භාවනා කරනවා ඉතෙක් නොකර ඉන්නවා කියලා හිතුවොත් නම් ඒ හීනය හැබෑ වෙන්නේ නැහැ. මේ නිකම්ම හැබෑ වෙන්නේ හීනයක් නොවේ. මේ උත්සාහ කරන්න ඕන. ඒ වගේම හිතෙන්න පුළුවන් මේ අපට භාවනාව අවශ්‍ය නැහැ. එහෙම නැත්නම් අපට භාවනා කරන්න බැහැ. මේට විශේෂ පිරිසක් ඉන්නවා. ඒ ඇයට තමා භාවනා කරන්න පුළුවන්. එහෙම විශේෂ පිරිසක් නැහැ. මෙන්න මේ ඇයට තමා භාවනා කරන්න පුළුවන්. මේ ඇයට බෑ. දැන් අනිත් හැම දෙයකටම විශේෂ පිරිස ඉන්න පුළුවන්. හැම දෙයකටම. භාවනාවට එහෙම නැහැ. භාවනා කළොත් තමන් විශේෂ කෙනෙක් වෙන්න පුළුවන්. විශේෂ කියන්නේ මේ උඩින් යන්න පුළුවන්. එහෙම නැතිනම් ප්‍රාතිහාර්ය පාන්න පුළුවන්. එහෙම නෙමෙයි. නමුත් අර අවශේෂ පිරිස් කලබල වෙන තැන්වල කලබල නොවී ඉන්න පුළුවන්. ඒ විශේෂ දෙයක්. සාමාන්‍යයි පෙළඹෙන තැන්වල මොනවට හෝ නොපෙළඹී ඉන්න පුළුවන්. ඒ පැත්තෙන් විශේෂ කෙනෙකු වෙන්න පුළුවන් භාවනා කළොත්. එහෙම නැත්නම් මේ විශේෂ කෙනෙකුට පමණයි භාවනා කරන්න පුළුවන්. එයා මෙහෙම මෙන්න මෙහෙම ඉන්න කෙනෙකුට පමණයි. අනේ අපි නම් එහෙම නැහැ. මේ තීරණය ගන්න බෑ කෙනෙකුගේ දැනුගත්කම් වලින්. ආ මෙයා දන්නවා අප දන්නේ. එතට වත්කම් වලින් කියන්න බෑ. වෙන කිසිම දෙයකින් කියන්න බෑ. ඒ සියල්ල සමාජයේ කටයුතු වලදී වැදගත් වෙයි. නමුත් හිත හදා ගන්නා තැනදී ඒ සියල්ල අවලංගු කාසිපවට පත් වෙලා ඕනේද නැද්ද එච්චරයි. භාවනා කරන්න ඕනේද? හිත හදා ගන්න ඕනේද? ඊටාම කුඩා දෙයකටත් කලබල වීම නවත්ත ගන්න ඕනේද? සැහැල්ලුවෙන් සතුටින් තියෙන ප්‍රශ්න පුළුවන් දේවල් විසඳගෙන බැරි ප්‍රශ්න ඉවසගෙන කළ යුතුකම් පුළුවන් ප්‍රමාණයට ඉටු කරමින් සාමයෙන් ජීවත් වෙනවද නැතිනම් ප්‍රශ්න වැඩි කරගෙන හැලහැප්පීම් ගැටුම් මැද අසන්තෝෂයෙන් හා අතෘප්තියෙන් විඳවනවද අපිට තීරණය කරගන්න පුළුවන්. මේ සියල්ල වෙනස් වෙනවා භාවනා කළාම. ඒ තමයි ඇත්ත. ප්‍රශ්න කියා අප හිතන් ඉන්න නිින්ද යන්නේ නැති දේවල් බොහෝමයක් භාවනාවෙන් විසඳෙනවා. විසඳෙන්නේ නැති දේවල් ප්‍රශ්න නෙමෙයි කියන එකත් තේරෙනවා. ප්‍රශ්නයක් නැයි විසඳෙන්න ඕන. විසඳ ගන්න පුළුවන් වෙන්න ඕන. විසඳ ගන්න බැරි නම් ඒ ප්‍රශ්නයක් නොවේ. ඉතින් මේ හැකියාව හැම කෙනෙකුටම භාවනාවෙන් ලැබෙනවා. එනිසා මේ ජීවිතයට අත්‍යවශ්‍ය දේවල් වලින් එකක් තමයි භාවනාව. නැතුවම බැරි දේවල් වලින් එකක්. අන් සියල්ල කරගෙන වෙලාව තිබ්බොත් භාවනා කරන්න නෙවෙයි. නැතුවම බැරි දෙයක් තමයි භාවනාව. මේ තේරෙන්නේ බොහොම ටික දෙනෙකුට. හැබැයි හැම දිනෙකටම තේරුම් ගන්න පුළුවන්. කෙසේ වූ හිතවතුනේ අද කවර හෝ වාසනාවකට හේතුවකට පිනකට කල්‍යාණ මිත්‍ර පෙළඹවීමකට මේ ඕනෑම කාරණයක් නිසා එකතු වී සිටිනවා අප හැම දෙනාම පෝදා වැඩසටහනත් සමග. මෙතනදී මේ අපට අප කියන්නේ අප කිහිප දෙනාට පමණක් නොවේ පොදුවේ මනුෂ්‍ය වර්ගයාට මිනිස් ප්‍රජාවට තිබෙන මූලික කුතුහල දෙකක් තිබෙනවා. කුතුහලයන් දෙකක් නැතිනම් ගැටලු දෙකක් කවදත් තිබුණා. අදත් තියෙනවා. මොන තැන මොන මට්ටමේ හිටියත් එකක් තමයි මිනිස්යාට පේන දෙයක් තමයි මේවා වෙනස් කියන එක. ඒ කියන්නේ දෙකක් එක වගේ නෑ. දෙදෙනෙකු එක වගේ නැහැ. ගස් දෙකක් එක වගේ නැහැ. එකම කැලේක එකම වගා බිමක. ඉතින් මේ විවිධත්වයේ පේන. සමානතාවයක් නැහැ. සමානාත්මතාවක් නැහැ කොහේවත්. ලෝකෙත් නැහැ, මිනිස් ප්‍රජාව ඇතුළෙත් නැහැ සමානාත්මතාවක්. මේ අසමාන බවක් තමයි තියෙන්නේ. හැම තැනම වෙනස්. ඇයි මෙහෙම වෙන්නේ? මේ කුතුහලය කවදත් මිනිසයාට තියෙනවා. මේ මිනිසාට පමණක් පහළ වෙන කුතුහලයක්. සතෙකුට මෙහෙම කුතුහලයක් එනවද නැද්ද කියන්න අමාරුයි. නමුත් එහෙම කුතුහලයක් සංසිඳවා ගන්න සතෙකු උන්නාන්දු වෙනවා කියනනම් පේන්නේ නැහැ. නමුත් මේ අපිට තියෙන කුතුහලයක්. ඇයි මේ විවිධත්වය? ඇයි මේ උස් පහත්කම් වෙනස්කම්? කුඩාම කාලේ මෙහෙම දෙයක් තේරෙන්නේ නැහැ. පුංචිම කාලේ හැමෝම සමානයි වගේ හැඟීමක් තමයි තිබුණේ. එතන ආර්ථික උත්පහත් වීම, වෙන සමාජ උත්පහත් වීම, පන්ති ભેද, කුල ભેද, ආගම් මේ කතන්දර නැහැ පුංචිම ළමයි. ඒක ගත්තොත් බොහෝ දුරට සමානයි. නමුත් ටිකෙන් ටික වැඩෙන්න වැඩෙන්න ඒ දරුවට තේරෙනවා එහෙම නෑ, මේකේ දරුවට දරා ගන්න බෑ. අර මහා ලොකු පන්ති ભેද කුල ભેද නෙමෙයි, මේකම පවුලක් ඇතුලේ සමහර විට ඉන්නේ දරුවෝ දෙතුන් දෙනා නම් තේරෙනවා අසමානයි. හැකියාවන් අතින් අසමානයි, හැදරුව අතින් අසමානයි, හිතන විදිහ වෙනස්. මේ කාරණේ තේරෙන විට ගැටලුවක් එනවා, අසහනයකුත් ඇති වෙනවා. වෙනස් කියන එක අසමානයි. ඇයි කියන කාරණේ මිනිහ හොයනවා ඉතින්. මිනිස්සයා හොයනවා ඇයි මෙහෙම වෙන්නේ? සහ මේ සමාන කරන්න මොකද්ද කරන්න ඕනේ? සමානාත්මතාවය ඇති කරන්න කුමක්ද කළ යුත්තේ කියන කාරණේ මිනිස්සයාට තියෙන මූලික අවශ්‍යතාවක්. ඒ සඳහා හිතනවා, වැඩ කරනවා. කිසියම් දුරකට, හැබැයි පස්සේ දවසක මෙයා අතහැර දානවා. එක්තරා අවධියක, එක්තරා වයස් සීමාවක දී ඇතිවෙන පෙළඹවීමක් තමයි මේ අසමානකම් නැති කරලා සම්පූර්ණයෙන් සමාන සමාජයක් හදන්න ඕන, ලෝකයක් ගයක් හදන්න ඕන. ඉතින් ගේ ඇතුළෙත් ඔය අරගලේ කරනවා, ඒ වයසේ ඇතුළේ පාසල ඇතුළෙත් කරනවා, උසස් අධ්‍යාපන ආයතන තුලත් කරනවා, සමාජය ඇතුළෙත් කරනවා. නමුත් මේ අරගලේ ඒ දිගටම කරගෙන යන්නේ, ඒ වයස් සීමාව පහ වුණාම මේ තමයි ලෝකේ හැටි කියලා පිළිගන්නවා. ඊළඟ කුතුහලය තමයි මේ අසාධාරණේ. හරියට අසාධාරණකම් වෙනවා. කිසිම සාධාරණයක් නැති බව පේන්න පටන් ගන්නවා. මේකත් පුංචි කාලේ තේරෙන්නේ නැහැ. පුංචි කාලේ එහෙම අසාධාරණයක් වෙනවා කියන එක දැනෙන්නේ නැහැ. හිතන්නත් අමාරුයි. නමුත් ටික ටික වැඩෙන්න වැඩෙන්න තේරෙනවා අසාධාරණකම් වෙනවා. සමහරට තමන්ට නොලැබෙන දෙයක් තව කෙනෙකුට දෙනවා, ලැබෙනවා. ඒ බව පේනවා. මේ අයුක්තිය සහ අසාධාරණේ පේන කාලයක් එනවා. එයත් හරියට විඳවන දෙයක්. හරියට විඳවනවා. ඇයි මෙහෙම අසාධාරණයක් වෙන්නේ, අයුක්තියක් වෙන්නේ? ඇයි සාධාරණයක් නැත්තේ? මේ ඒ වෙනුවෙනුත් යම් අරගලයක් කරනවා. එක්තරා වයස් සීමාවක් ඇතුළේ අරගලය කරනවා. මේ ඇතුළෙත් කරනවා. සාධාරණයේ වෙනුවෙන් සකන් කරනවා. පාසලෙත් කරන්න පුළුවන්, පන්තිවලයි, සද්ධාපන ආයතනවලයි, ප්‍රසමාජිත ගියන. එනොත් ඒක දිගටම කර කර ඉන්නේ නැහැ. මේ බොහොම කලාතුරකින් සාමාන්‍යයෙන් ඒ වයස පහ වුණාම ඊළඟ අවධියට ආවම තමනුත් සමහරේ අසාධාරණේ කොටස්කාරයෙක් වෙනවා. සාධාරණේ නෙවෙයි, අසාධාරණේ කොටස්කාරයෙක් වෙලා එහි වාසි විඳින කෙනෙක් වෙනවා. ඒ අසාධාරණේ නිසා තමනුත් වාසි ගන්න කෙනෙකු වෙලා හෝ නොවි හෝ වෙන්නේ හඬව ඉන්නවා. මේ තමයි සාමාන්‍ය පැවැත්ම. හැබැයි මෙහෙම වෙන්නේ ඇයි කියන ගැටලුව තියෙනවා. ඇයි මේ වෙනස්? සහ ඇයි මෙහෙම කෙනෙක් තව කෙනෙකුට අසාධාරණයක් කරන්නේ, අයුක්තියක් කරන්නේ? ඇයි? දැන් මේ ප්‍රශ්නෙට මිනිස්යාම හොයාගත්ත, හදාගත්ත උත්තර කීපයකුත් තියෙනවා, පිළිතුරු. මේ සදාකාලික ප්‍රශ්න. මනුස්ස සදාකාලික කියන්නේ මිනිස්සු පහළ වුණු දවසේ ඉඳලා මේ ප්‍රශ්නේ තිබුණා. හිතුවා. එහෙම සිටීමේ ප්‍රතිඵලයක් විදිහට උත්තර ටිකක් හදාගෙන තියෙනවා, හොයාගෙන තියෙනවා. මේව ඇත්තම උත්තරද නැද්ද, ඒ වෙනම කාරණයක්. නමුත් මේ ප්‍රශ්නයක් එක්ක හිත ඉන්න කැමති නැහෙනි. උත්තරයක් ඕනේ හිතට. උත්තරයක් ලැබුණාම සෑහීමකටපත් වෙලා ඔන්න අලුත් ප්‍රශ්නයක් හිත හදාගන්නවා. ඊළඟට ඒ ප්‍රශ්නෙට උත්තර හොයනවා. දැන් හිතවතුනි, මේ ඇයි වෙනස්? ඇයි කෙනෙක් තව කෙනෙකුට වැඩිය වෙනස්? ඇයි මේ කෙනෙකුට වැඩියෙන් හම්බ වෙන්නේ, තව කෙනෙකුට අඩුවෙන් හම්බ වෙන්නේ, තව කෙනෙකුට නොලැබී යන්නේ? ඇයි මේ අසාධාරණී? මේ කාරණේදී මුල්ම පිළිතුර තමයි මේ මිනිස්යා විසින් සොයාගනු ලැබූ මේ තමයි හැටි, මේ තමයි ස්වභාවය. මේ මේට වෙන හේතුවක් නැහැ. මේ අසාධාරණය තමයි හැටි. වෙනස්කම තමයි හැටි. මෙහෙම කියන්න හේතු තියෙනවා. මේ නිකාම ඔළුවට අදහසක් නොවේ. මෙහෙම මේ උත්තරේ නිකම්ම ආව දෙයක් නෙමෙයි. හිතලා බලලා නිරීක්ෂණය කර ඇති කරගත් අදහසක්. මේ තමයි හැටි. මේ තමයි ස්වභාවය. මිනිසා වැඩි කාලයක් ජීවත් වුණේ වනේනි, කැලේනි. මේ ගම්වලට ඇවිල්ලා ටික කාලයක්. නගරයට ඇවිල්ලා ඊටත් වැඩි අඩු කාලයක්. කියන්නේ නගරවාසීන් උනේ මිනිස්සයා බොහොම ටික කාලයක් අවුරුදු 2000ක 3000ක ඉතිහාසයක් තමයි තියෙන නගරවල. ගම්වලට ඊට වැඩි ඉතිහාසයක් තියෙනවා. ඊටත් වැඩි මිනිස්්‍ය වර්ගයාගේ ඉතිහාසයේ තියෙන්නේ වනාන්තරවල මිලියන ගණනක්. දැන් කැලේ ස්වභාවය මොකද්ද? මේ කැලේ සත්තු, මිනිස්යාත් සතෙක් තවත් සත්තු. ඒක සතෙක් අනිත් සතාට වැඩිය වෙනස්. ඒ දරිලවෙකුට වැඩිය බල්ලෙක් වෙනස්. ඊට වැඩිය තවත් සතෙක් වෙනස්. මේ විවිධත්වයේ කැලේ දකින්නවා. සමාන වර්ග දෙකක් නැහැ කැලේ. සමාන කරන්නත් බැහැ. වැවක බැලුවත්, මූදක බැලුවත් ඒත් එහෙමයි. ඊළඟට උදාහරණයක් ගත්තොත් මේ හිතන්න මුවෙක් වගේ සතෙක් නැත්තම් ඌරෙක් කවුරු හරි වෙහෙන් ගොවියෙක් ඒ හේනකට පැනලා ඒ තියෙන වවුපුදේ කනවා. ඒ වැටට පැනලා වැට රුඩින් පැනලා හරි වැට කඩාගෙන හරි වැටට යටි දිංගලා හරි කඩුල්ල කඩාගෙන හරි කොහොම හරි ඇවිල්ලා ඒ මුවා හරි ඒ වල්ලූර හරි ඒ තියෙන අර හේන් ගොවියා බොහොම මහන්සියෙන් වැවූ දේ සම්පූර්ණයෙන්ම කන්න පුළුවන්. කාලා විනාශ කරලා දාන්න පුළුවන්. දැන් මේ හරි අසාධාරණ ක්‍රියාවක්. හේන් ගොවියාට ලොකු අසාධාරණයක් සමහරට ඊළඟ කන්නේ ඊළඟ අවුරුද්දේ පවුලටම කන්න නැති වෙන්න පුළුවන්. ඒ මතනේ යැපුණේ. දැන් කෑම නැහැ. මහන්සියත් වතුරේ. ඉතින් ඇත්ත ලොකු අසාධාරණයක්. නමුත් ඉතින් මුවාගේ පැත්තෙන් බැලුවොත් මුවාට ඒක අසාධාරණයක් නෑ. කාටවත් කියන්න බෑ මුවා කළේ අසාධාරණ ක්‍රියාව. මුවාගෙන් ඇහුවොත් අහන්න නැති එකයි ප්‍රශ්නේ. ඇහුවොත් මුවා කියන්නේ මේක සාධාරණ. කිසිේ අසාධාරණයක් නෑ. ඊළඟට මිනිස්යාට පේනවා කොටියෙක් වගේ සතෙක් අර මුවාව කනවා. දැන් ඒතර මුවාට ඔන්න අසාධාරණයක්. මුවාකින් ඇහුවොත් මේක සාධාරණද නැහැ හරි අසාධාරණයක් මට උනේ කියයි. අපි දැන් කොටියගෙන් ඇහුවොත් කොටියට වෙන විකල්පයක් නැහැ. කොටිය මොනවා කරන්නද? කොටියට සාධාරණයි. දැන් මේ තමයි මේ කැලේ ස්වභාවය. කැලේ හැටි. කැලේ නීතිය කියන්නේත් මේටනේ. නීතිය වනවැදුනහම වෙන දේ. දැන් මෙහි සාධාරණයක් අසාධාරණයක් තීරණය කරන්නේ කවුද? දැන් කැලේ ජීවත් නොවන කෙනෙකුට පුළුවන් මේකේ සාධාරණ අසාධාරණිය ගැන කියන්න. මෙයාට තමයි අසාධාරණනේ, මුවාට තමයි අසාධාරණ වුනේ කොටියගෙන්. හේංගොවියට තමයි අසාධාරණ වුනේ මුවාගෙන්. ඉතින් සමහරට ඒ හේංගොවිය මද්දක් හදලා මුවා අල්ලගත්තනම් අන්න ඒ කියන්න පුළුවන් මොවට අසාධාරණයක් උනේ කියලා. මේ පැත්තකම ඉන්න කෙනෙකුට මේ කිසිම බලපෑමක් හානියක් පාඩුවක් නොවන කෙනෙකුට නම් කියන්න පුළුවන් මෙතන සාධාරණේ අසාධාරණේ කුමක්ද කියා. නමුත් ඒ ජීවත් වෙන කෙනෙකුට මේක හරි අමාරුයි තීරණය කරන්න කුමක්ද සාධාරණේ අසාධාරණේ. මේක තමයි හැටි. මේ සරලව කිව්වොත් මේ තමයි හැටි. මේ තමයි ස්වභාවය. මේ උත්තරේ ඇත්තක් තියෙනවා. බොරුවක් නෙමෙයි ඒ ඇත්තක් තියෙනවා. මේ තමයි හැටි ස්වභාවය. නමුත් ඉතින් මේ එහෙමනම් කරන්න දෙයක් නැහැ. ස්වභාවයෙන් යටත් වෙලා ඉන්න තියෙන්නේ. කරන්න දෙයක් නැහැ. අසාධාරණයක් කියලා හිතුවට වැඩක් නැහැ. ස්වභාවය. යටත් වෙලා ඔහේ උදුරගෙන ගන්න දීලා හුරං කණ්ඩ දීලා ඔහේ ඉන්න තියෙන්නේ. මංකොල්ල කණ්ඩ දීලා ඉන්න තමයි වෙන්නේ. ඉතින් ඒ නිසා ඊට වැඩිය ටිකක් දියුණු උත්තරයකින් පසුව මිනිස්සු හොයාගත්ත ඒ උත්තරේ ආවේ අරිට වැඩිය ගැඹුරකින් මේ තමා මේ දඬුවමක් කියලා මේ අසාධාරණීය සහ වෙනස්කම් දඬුවමක් දුන් දඬුවමක් කවුද මේ දඬුවම දුන්නේ ඒට තමයි දෙවියන් කියා කිව්වේ දෙවියන් මේ දේව සංකල්පයේ මුලින්ම ආවේ මේ අදහසින් දඬුවම් දෙන කෙනෙකු ඉන්නවා එයා දඬුවම් දෙනවා තෑගිත් දෙනවා දඬුවමුත් දෙනවා මේ අසාධාරණේ කියන්නේ දෙන දඬුවමක් මේ වෙනස් විදිහට අපිව හැදුවේ යා එක්කෙනෙකුට වැඩි අනිත් කෙනා දුර්වල විදිහට ප්‍රබල විදිහට එක්කෙනෙකුට හැකියාවන් දීලා අනිත් කෙනාට ඒ හැකියාවන් නොදී එක්කෙනෙක් පෝසත් කලේ අනිත් කෙනා දුප්පත් කලේ ඔක්කොම දෙවියන් දෙවියන් තමයි කලේ නේද දඬුවම් දෙනවා දෙවියන් දඬුවම් දෙනවා මේ හැටි නෙමෙයි ස්වභාවය නෙමෙයි මේ යමෙකු විසින් හිතාමතා කරන දෙයක් හැබැයි ඔබත් නෙමෙයි මාත් නෙමෙයි ඒ කෙනා ඔබත් නොවේ මාත් නොවේ ඔබටත් මටත් පිටින් සිටින උඩින් සිටින ඔබටත් මටත් වඩා බලවත් වූ කෙනෙකු එහෙම එක්කෙනෙක් ඉන්නවා දෙතුන් දෙනෙක් නෑ එක්කෙනා ඉන්නේ ඒකම එක්කෙනා හරි බලවත් එකෙන් බලවත් කියන්නේ එක වෙලාවේ යා කී දෙනෙකුට දඬුවම් දෙනවද බලන්න. ඒ නිසා එහෙම කෙනෙක් මොන තරම් බලවත් වෙන්න ඕනේද? එනිසා තමයි ਸਰව බලධාරී කියන වචනේ ආවේ පුදුම බලයක් තියෙන. සියලුම බල තියෙන. ඒ බලේ භාවිතා කරල් සමහර අයට දඬුවම් දෙනවා. සමහර අයට තෑගිත් දෙනවා. බැයි මෙහෙම දඬුවම් දෙන්නේ ඇයි තෑගි දෙන්නේ කියන එක අප දන්නේ නැහැ. ඒ අප දන්නේ නැහැ. ඒ දන්නේ උන්වහන්සේ. දැන් මේ අදහස හැම රටකම හැම සංස්කෘතියකම තිබුණා. සහ තාමත් තියෙනවා. අඩු වැඩි වශයෙන් තියෙනවා. අප දන්නේ ඇයිද දඬුවමක් දෙන්නේ? ඇයි මේ දඬුවම් විඳින්නේ? දන්නේ නැහැ. ඇයි මේ හොඳ කාලයක් ඉන්නේ? ඒ දන්නේත් නැහැ. නරක කාලයක් එන්න බව දන්නෙත් නෑ ඇයි ආවි කියා දන්නෙත් නෑ හොඳ කාලයක් ආවා මේ ඇයි කියා දන්නෙත් නෑ නමුත් මෙන්න මෙහෙම හිතනවා මෙය උන්වහන්සේ අපට කළ ආශිර්වාදයක් නැතිනම් දුන් දඬුවමක් ඉතින් මේ දඬුවම කොපමණ කල් විඳින්න වෙයිද මේ ආශිර්වාදයේ මොනතරම් කල් තියේයිද සහ ඊළඟට මොන විදිහේ ආශිර්වාදයක් දඬුවමක් එයිද උන්වහන්සේ තමයි දන්නේ අප නෙවෙයි. මේ අදහසත් එක්ක කරන්න යමක් තියෙනවා. ස්වභාවය කිව්වොත් මේ තමයි හැටි, මේ තමයි ලෝකේ හැටි, අසාධාරණේ තමයි ලෝකේ හැටි. කිව්වොත් කරන්න දෙයක් නැහැ. මොනවා කරන්නද? හැටි වෙනස් කරන්න බෑනේ. නමුත් දැන් මෙහෙම අදහසක් ගත්තාම කරන්න දෙයක් තියෙනවා. කොහොමද කරන්න තියෙන්නේ? උන්වහන්සේව සතුටු කරන්න පුළුවන්. ඒ අපට දඬුවම් දෙන මේ දෙවියන් වහන්සේව සතුටු කරන්න පුළුවන්. දෙවියන් වහන්සේ කිව්වා මේක ආගමකට අයිති නැහැ. මේ අදහස මූලික මිනිස් චින්තනයේ මුල ඉඳලා තියෙන දෙයක්. ඕනෑම මිනිස් චින්තනයක මොන ආගමේ වුණත් මිනිස් සිතක මේ සිතිවිල්ල කොනක තියෙනවා. අදහන්නේ මොන ආගම වුණත් මේ කාරණේ තේරෙනවා ගැටලුවක් ආවහම බලන්න ගැටලුවක් ප්‍රශ්නයක් ආවහම හැසිරෙන විදිහෙන් පේනවා මෙහෙම හිතන බව දෙවියෝ බැලුවා දෙවියෝ පිහිට වුණා ඇයි දෙවියෝ බලන්නේ නැත්තේ දැන් මෙහෙම කියන්නේ නැත්තේ කවුද? කවුද කියන්නේ නැත්තේ? මේ හැම ආගමකටම ගැලපෙනවා. මේ අදහස ඕනෑම ආගමකට ගලපා ගන්න පුළුවන්. බැරි නෑ. ආගම් නැති කෙනෙකුටත් ගලපා ගන්න පුළුවන්. මෙතනදි කරන්න දෙයක් තියෙනවා කුමක්ද? ඒ ආශිර්වාදයේ දිගටම ගන්න නම් උන්වහන්සේව සතුටු කරන්න ඕනේ. ඒතරෙ දඬුවමින් අපිව නිදහස් කරන්නත් සතුටු කරන්න ඕනේ. දැන් ඒ වෙනුවෙන් අන්න යම් යම් ක්‍රියාමාර්ග ගන්න පටන් ගත්තා. සාමාන්‍ය නොකරන දේවල්. දැන් සාමාන්‍යයෙන් කරන දේවල් කළා මිනිස්සෙක්ව සතුටු කරන්න පුළුවන් රජ කෙනෙක්ව සතුටු කරන්න පුළුවන්. නමුත් මිනිසෙකු නොවන මිනිස් ලෝකෙත් වාසය නොකරන දෙවි කෙනෙකු සතුටු කරන්න ඒ එහෙම දේවල් කරලා බෑ. ඒ අර්ථයෙන් තමා ඒ හැඟීමෙන් තමා ඔය දේව පූජා පටන් ගත්තේ. දේව පූජා ඒ වගේ මූලිකම අර්ථයට ගියාම ඒ කියන්නේ මුල්ම කාලේ දේව පූජා ගත්තාම ඒව හරි වෙනස්. අද කාලයට වැඩිය ඔය කෑම බීම දීම ඒව නෙමේ දේව පූජා විදියට තිබුණේ දෙක තුන. එකක් තමයි ගිනි දෙවියන් පිදුවා. මේ ගින්දර දෙවියන් විදිහට ගත්තා. අන් කිසි දෙයක් දැන් ඔතන සතර මහා ධාතු භූතනේ ඔතන තියෙන්නේ පොළව පඨවි ධාතුව ජලය ආපෝ ධාතුව වායෝ වායුව උලඟ සහ තේජෝ ගින්දර. තර මේවා අනිත් තුනම දෙවියන් විදිහට එහෙම ගත්තේ නැහැ. ජලයේ දෙවියන් විදිහට ගත්තේ නැහැ. හුලඟත් ගත්තේ නැහැ. පොළව ගත්තේත් නැහැ. ගත්තේ ගින්දර. අග්නිය දෙවියන් විදිහට ගත්තේ. ඇයි එහෙම ගත්තේ? ඇයි ගින්දර විතර ගින්දරට පමණක් දේවත්වයක් ආරූඪ කළේ ඇයි? හිතන්න හොඳ කාරණයක්. දැන් ගිනි දෙවියන් පිදීම ගත්තාම පේන අනිත්‍යව පුදන්නේ. ගරු කරනවා වෙන්න පුළුවන් නමුත් එහෙම පූජා කරන්නේ නැහැ. අනිත් කිසි දෙයකට වතුරට හුලඟට පොළවට නැහැ. ගින්නට පමණයි. ඒට හේතුවක් ඉතින් අපි හිතා ගන්න ඕනේ. කොහෙවත් ලියලා නැහැ හේතුවක්. කවුරුත් හොයාගෙනත් නැතුව ඇති එහෙම හොයාගෙන නැති නමුත් එහෙම සඳහන් වෙන්නේ නැහැ. දැන් මිනිස්සයා ওই ගින්න සොයා ගැනීම ඓතිහාසික සිදුවීමක් නේ. ගින්දර හොයාගත්ත කියන එක මිනිස්සය. ඇයි එහෙම ගින්දර හොයා ගැනීමෙන් ඒක විශේෂ තැනක් දීලා තියෙන්නේ? අනිත් දේවල් සොයා ගැනීමට වඩා රෝදය හොයාගත්ත එකත් විශේෂ දෙයක්. ගින්න සොයා ගැනීම. එක හේතුවක් තමයි කිසිම සතෙකුට ගින්නක් අවුලවන්න බෑ. මිනිස්සයාට ඇර. සත්තු ගින්දරට බයයි. ඕනෑම සතෙක් ගින්නට බයයි. අපිත් බයයි. නමුත් අපට පුළුවන් ගින්න පාලනය කරගන්න කිසියම් දුරකට. ඉතින් මිනිස්සයාට මේක තේරුණා. මිනිස්සයා සහ සත්තු අතර ලොකු මේ එක පාරටම මේ මිනිස්සයා අදි ශ්‍රේණියකට උසස් වුණා ගින්දර නිසා. තාමත් ඒ தත්ත්වයේ ඉහළට ඉහළට මිනිස්සයා යනවා ගින්දර නිසා. ගින්දර සොයා ගැනීම නිසා. මේ සත්තු තාමර හිටිය තැනම තමයි ඉන්නේ. සත්තුන්ට නෑ ගින්දර. ගින්දර උඩට තමයි යන්නේ. ගින්නක් හැම විටම ඉහළට යන්නේ. ඒත් මේ මිනිස්සු හොයාගත්ත දේවල් අතර ඉහළට යන එකම දේ ගින්න. අන්න ඕනම දෙයක් පල්ලෙහාට වැටෙන්නේ. ගින්න විතරයි ඉහළට යන්නේ. රොකට් එකක් උනත් උඩට යන්නේ ගින්දර නිසා. අහස යාත්‍රාවක් උඩට යන්නේ දහනේ නිසා. ඉතින් මේ ඉහළ තමයි දෙවියන් ඉන්නේ කියන හැඟීම කවදත් තිබුණා. දෙවියන් ඉන්නේ ඉහළ. සමහර වෙලාවක දෙවියන් අතහනකොට දෙවියන් සිහි කරගන්න විට උඩ තමයි බලන්නේ. කවුරුවත් බිම බලන්නේ නැහැ දෙවියන් සිහි කරගන්න විට. උඩ බලන්නේ අත් දෙකත් මෙහෙම කරලා උඩ බලනවා. මේ ගින්දරයි දෙවියන් අතර සම්බන්ධයක් මිනිස්සු හදාගත්තා. ඇත්තරම තියෙනවද දන්නේ නැහැ නමුත් හදාගත්තා. මේ හේතු නිසා මෝඩකමට නෙමෙයි මේ බුද්ධිමත්ව හිතුවා. ඉතින් හිතලා මේ දෙවියන්ට තියෙන හොඳම මේ සම්බන්ධය තමයි ගින්දර අපේ ළඟ තියෙන. වෙන සම්බන්ධයක් නැහැ අපට. දෙවියන් සමග සම්බන්ධ වෙන්න, දෙවියන්ට පණිවිඩයක් දෙන්න, දෙවියන්ව සතුටු කරන්න තියෙන හොඳම දේ තමයි ගින්දර. ඉතින් ඒ නිසා හෝම, හෝම කියන්නේ ගිනි දෙවියන්ට පුදීම. හෝම, යාග හෝම කියලා දෙකක් තියෙන හෝම පටන් ගත්තා. මේ ගින්නට ගින්නක් අවුලෝලා ඒකට බිලි පූජා කළා. සත්තු දැම්ම ගින්නට. සමට මිනිස්සුත් දැම්ම. සමට තමනුත් පැන්න. ඒ කලේ දෙවියන්ට, දෙවියන් සතුටු කිරීම කියන අදහසින්. ගිනි දෙවියන්ව සතුටු කිරීම තුළින් අර දෙවියන්ව සතුටු කරන්න පුළුවන්. එහෙම කළාම අර දෙවියන් අපට දෙන දඬුවම අඩු කරයි. නැත්තම් ඉවත් කරගනි. අපට ආශිර්වාද කරයි. දැන් මේ අදහස තමයි ওই යාග හෝමවල තිබුණේ. හෝමවල විශේෂයෙන් තිබුණා. මේ එකක්. දෙවෙනි විදිහ තමයි උපවාසය. උපවාස. ආද උපවාස කියන්නේ වෙනම අර්ථකින් ඒ දෙවියන් එක්ක කරන ගනුදෙනුවකට වඩා වෙන ගනුදෙනුවක් අද උපවාස කියන්නේ. හැබැයි උපවාස කියන්නේ ළඟින් ජීවත් වෙනවා කියන අදහස. උපවාස. වාස කියන්නේ වාසය කරනවා. උප කියන්නේ සමීපයේ ළඟින් ඉන්නවා. කාට ළඟින්ද? දෙවියන්ට ළඟින් ඉන්නවා. උපවාස කරනවා කියන්නේ එකෙන් වෙන්නේ නැත්තම් එහෙන් අදහස් වෙන්නේ ඒ කාරණේ. දෙවියන්ට සමීපේ ජීවත් වෙන. කොහොමද? කොහොමද දෙවියන්ට සමීපේ ඉන්නේ? ඉන්නේ කෙනෙකු දැනට ලං වෙලා ඉන්න අයගෙන් ඈත් වෙලා. මේ දැනට දෙවියන්ට නෙමෙයි ලං වෙලා ඉන්නේ. දැනට මුදල් වලට ලං වෙලා ඉන්නවා, රැකියාවට ලං වෙලා ඉන්නවා, රූපවාහිනියට ලං වෙලා ඉන්නවා, වෙන ක්‍රීඩාවලට ලං වෙලා මිනිසුන්ට ලං වෙලා දැන් මෙහෙම ලං වුණු බොහෝ දේ තියෙනවා. ඒතර මේ න්‍යාය තමයි, සිද්ධාන්තය තමයි. ඒ නිසා දෙවියන්ගෙන් ඈත් වෙලා. මනුෂ්‍යය දෙවියන්ගෙන් ඈත් වෙලා වෙන මේ ලෞකික දෙයට කිට්ටු වීම නිසා අලෞකික වූ දෙවියන්ගෙන් ඈත් වෙලා. ඒ නිසා ඉතින් දෙවියන් මෙහෙම දඬුවම් දෙනවා. ඒතර දෙවියන්ට කිට්ටු වුණොත්, දෙවියන්ට සමීප වුණොත් කිසියම් උදව්වක් දෙවියන්ගෙන් ගන්න පුළුවන්, වරමක් පිහිටක් ගන්න පුළුවන්. ඒ නිසා ඒ අදහසින් තමයි උපවාස කළේ. ඒතර උපවාසයේදී අර දෙවියන් නොවන තමන් සමීප වී සිටි සෑම දෙයකින්ම යා ඈත් වෙනවා උපවාසයේදී. එහෙම නැත්නම් උපවාස කරන්න බෑ. උපවාස කියන්නේ ඒකයි. දෙවියන් නොවන තමන් සමීපව සිටි, ලං වෙලා සිටි සෑම දෙයකින්ම මේ උපවාස කාලය තුල ඈත් වෙනවා. මුදල් පරිහරණයෙන්, රැකියාවෙන්, කතා බහෙන්, විනෝද ක්‍රීඩාවලින් පමණක් නෙවෙයි, කෑම බීමෙන්. කෑමත් භෞතික දෙයක්. ඒ රහ හොයන්න ගියාම, ඒ කෑමෙන් සතුට වෙන්න ගියාම අර දිව්‍යමය වූ ඒ සතුට අහිමි වෙනවා. ඒ අදහසින් ඒ වෙලාවට කන්නේත් නැහැ. උපවාස කාලය තුල ආහාරත් අතහැරි. ඒ වගේ අදහසක් තමයි උපවාසයේ තියෙන්නේ. මේ විදිහට ඔන්න උපවාස කිරීමෙන් සහ ගිනි දෙවියන් පිදීමෙන් මේ අසාධාරණිය නැති කරගන්න පුළුවන් කියලා හිතුවා. සමහරට මේ ප්‍රතිඵලත් තියෙන්න ඇති. ප්‍රතිඵල තියෙන්නේ ඒ උපවාස කළ නිසා හෝ ගිනි දෙවියන් පිදීම නිසා නොවේ. ඉතින් ඕනෑම දෙයක් తాවකාලිකයිනේ. දුක తాවකාලිකයි, අසනීප తాවකාලිකයි, ආර්ථික අමාරුකම් తాවකාලිකයි, වියෝවීම් తాවකාලිකයි. ඉතින් ඒ කාලේ ඉවරුනහම ඒ ප්‍රශ්නේ නැති වෙනවා. මෙතන සතුටකුත් තියෙනවනේ. උපවාසය ඇතුලේ සතුටක් තියෙනවා. කුමක්ද සතුට? එතන මේ දැන් දෙවියන් දඬුවමන්නේ දීලා තියෙන එක දුප්පත් කරලා දඬුවම, අසනීපයක් හදලා දඬුවම, ළඟින් හිටිය කෙනෙක් ඈත් කරලා දඬුවමක් දීලා තියෙන. දැන් මේ විදිහට දඬුවම් දීලා තියෙන. දැන් උපවාසය කරන්නේ අර දෙවියන් දෙන දඬුවමට වැඩිය දඬුවම තමන්ම තමන්ට දී ගන්නවා. තමන්ම තමන්ට ඊට වැඩිය දඬුවමක් දෙනවා. මේ සමහර විට මේ දෙවියන් දඬුවම දෙන්න කලින්ම තිනවා. ඔයි කේන්දර බලලා කාගෙන් හරි අහලා නරක කාලයක් එනවා කියලා කලින්ම දැනගෙන ඔය විදිහට බොහොම මේ අල්පේච්ච ජීවිතයක් ගත කරන්න කෙනෙක් පටන් ගන්න පුළුවන්. හිතාමතාම මොනතරම් ධනෙ තිබ්බත් සැපවත් වෙන්න පුළුවන්කම තිබ්බත් ඒ සියල්ල අතහැරලා දිලින්දෙක් වගේ ජීවත් වෙනවා. එතකොට මෙයා කරන්නේ තමන්ටම දඬුවමක් දී ගන්නවා. අරිට වැඩිය ලොකු දඬුවමක්. එතකොට කාටවත් දඬුවම් දෙන්න බෑ. ඊට පස්සේ වෙන කෙනෙකුට දඬුවමක් දෙන්න බෑනේ. තමන්ම තමන්ට දඬුවමක් දී ගත්තාම තව කෙනෙකුට බෑ දඬුවම් දෙන්න. මෙතන තියෙන මනෝවිද්‍යාවක්. බොහොම සරල මනෝවිද්‍යාවක්. සහ එයින් සතුටක් ලැබෙනවා. තව කෙනෙකු අපිට දඬුවම් දුන්නාම ඒකේ වේදනාවක් තියෙනවා. මානසිකවත් වේදනාවක්. කායිකව තියෙන ප්‍රශ්නේ වෙන එක. නම් දැන් තමන්ම තමන්ට දඬුවමක් දී ගන්නකොට එතන සතුටක් තියෙනවා. එනිසා උපවාස කරන අය සතුටින් ඉන්නේ. දුකෙන් නෙමෙයි. මානසිකව සතුටින් ඉන්නේ. මනස සතුටින් නම් ඉන්නේ වෙන මොන අසාධාරණයක් වුණත් ඒක දරා ගන්න පුළුවන්, ඉවස ගන්න පුළුවන්. ඒතර මේ හැම ඔය අප කියන මිත්‍යා කියන දේවල් ඇතුලේ මනෝවිද්‍යාත්මක පසුබිමක් තියෙනවා. අපි ඒක හොයාගන්න එක වටිනවා. නිකම්ම මේ මිත්‍යා කියලා බැහැර කරන්නේ නැතුව මොකද මේවා අපි කාගෙත් විඥාන ඇතුලේ මේ බීජ තියෙනවා. උඩින් මොන මිත්‍යා කීවත් ගැටලුවක් ප්‍රශ්නයක් ආවම අරුබුදයක් ආවම විසඳුමක් නැති තැනකදී විසඳුම් විදියට හිතෙන් එන්නේ මේව තමයි. බොහෝ විට 100%ක් සම්මාදිට්ඨියට ඇවිල්ලා නැත්නම් සම්මාදිට්ඨියට ආවට පස්සේ ප්‍රශ්නයක් විසඳගන්නේ වෙනම විදියකට. දැන් හිතවතුනි ඔන්න ওই විදියට දැන් ස්වභාවය කිව්වා ඊළඟට දෙවියන් කියලා කිව්වා. දැන් දෙවියන් නම් දෙවියන්ගේ මේ ප්‍රශ්නේ විසඳගන්න මුලින්ම මිනිස්සයා කළේ මේ ක්‍රියා දෙක තමයි. කාවාරි බිල්ලට දුන්නා. තමන් ගැලවෙන්න තව කෙනෙක් බිල්ලට දුන්නා දෙවියන්ට. ඊළඟට තමන් තමන්ට දඬුවම් දී ගත්ත උපවාස කියන ඒ අර්ථයෙන් මේ දෙකෙන් මේ ප්‍රශ්නේ විසඳුනා කියලා හිතුවා. නමුත් එහෙම විසඳෙන්නේ නැහැ. ඉවරයක් නැහැ ප්‍රශ්නේ. විසඳීමක් කෙලවරක් නැහැ ওই දෙකෙන්. ඉන් පස්සේ දැන් මේ විදිහට උපවාස කරමින් සිටින විට සමහර අය හිතන මේක දිගටම කරන එක හොඳයි. මේ උපවාසයේ දිගටම කරන එක හොඳයි. සාමාන්‍ය උපවාස කරන්නේ කාලයක් දවසක් උපවාස කරනවා, සතියක් කරනවා, මාසයක් කරනවා. එහෙමයි තේ ජීවිත කාලේ කරන්නේ. නමුත් ඒෙන් සතුටක් ලැබුණානේ. එහෙම ඉන්නකොට මේ සියල්ලෙන් ඈත් වෙලා, වෙන් වෙලා සිටීමෙන් සතුටක් එන්න පටන් ගත්තා. ඒතර මේ සතුට විඳින්න ගියාම තේරුණා මේ සතුට වෙන්න ජීවිතේ මොනතරම් දේ කරනවාද. හැබැයි කිසිවක් නොකර ඉන්න තැනත් සියුම් සතුටක් තියෙනවා. ඊටාම සියුම් සතුටක් තියෙනවා. ඒක නොමිලේම ලැබෙන සතුටක්. මහන්සි වෙන්න ඕනෙත් නැහැ. ඒක දුකක් වෙන්නෙත් නැහැ. ඒ බොහොම කලාතුරකින් කෙනෙකු ඒ සතුට මේ ඉන්න පටන් ගත්තා. කියන්නේ කැලේම හිටියා දිගටම. දැන් උපවාස කරපු කෙනා සමහරට ගමේ ඉඳලා උපවාසයට කැලේට ගියා. උපවාස කරලා ඉවරලා ආපහු ආව ගමට. නමුත් අර අය කැලේම හිටියා දිගටම. ඉතින් එහෙම සිටීමෙන් ඒ අය ওই ධ්‍යාන වගේ දේවල් වලට ආවා. ඒ සතුටම අරමුණු කරගෙන ඒතම ඒකාග්‍ර වෙලා ගිහිල්ලා ඉන් පස්සේ තමයි ඊළඟ ඔය මානව සමාජයේ පිම්ම පැන්නේ. දැන් මේක අර පරිණාමයක නොකියවෙන කතාවක්. ඒක සාමාන්‍ය ඔය විද්‍යාව කියන මනුෂ්‍ය පරිණාමයේ ගල්ුගෙන් ඔය ඉන්දිය රූපයට ආව ඒ කතන්දරේ මේක නෑ. නමුත් මෙහෙම වෙන්න ඇති. දැන් කිසියම් පිරිසක් ස්වල්පයකට හරි එහෙම අර ඒ උපවාසයෙන්ම තව එහාට ගිහිල්ලා ඒ ඇත්ත ධ්‍යාන ලැබිලා යම් යම් ආධ්‍යාත්මික හැකියාවන් පහළ වුණා. එය සමහර විට පෙර ආත්මවල පුහුණුවේ ප්‍රතිඵලයක් විදියට හෝ වෙනත් හේතුවක් නිසා ලැබුණා. එයින් ලැබුණු එක දෙයක් තමයි මේ අතීතයේ දකින්න පුළුවන් හැකියාව. අතීතයේ දකින්න පුළුවන්. ඒක අතීතයේ දැක්කේ නෑ. අතීතේ මතක් කරගන්න පුළුවන්කම තිබ්බා. ඊයේ මොකද උනේ, පෙරේද කොහොමද උනේ. නමුත් ඊට එහා අතීතය මිනිස්සයාට මතක නෑ. නමුත් අරහතන්ට ඔන්න අතීතයේ සමහර අයට වෙන වෙනත් අයට වෙන වෙන හැකියාව ලැබෙන්න ඇති. සමහර අයට මේ හැකියාව ලැබුණා සාමාන්‍ය කෙනෙකුට මතක් කරන්න බැරි තරම් ඈත අතීතයක් මතක් කරගන්න පුළුවන්. සමහරට පෙර ආත්ම වෙන්න පුළුවන්. දැන් එහෙම බැලුවහම මේ හැකියාව ලැබුණහම මේ අයට තමයි ඍෂිවරු කියලා කියන්නේ. ඍෂි. එක එක ඍෂිවරු ඉන්නවා. ඉතින් පෙර දකින්න පුළුවන් ඍෂිවරු ඉන්නවා. අනාගතේ දකින්න පුළුවන් ඍෂිවරු ඉන්නවා. එක එක පිනට එක එක හැකියාව. ඍෂිවරයෙක් බිහි වෙන්නේ මේ විදිහට තමයි. බිහි වෙන එක ක්‍රමයක් භවනාවේ. තව ක්‍රම තියෙනවා. දැන් මේ අයට මෙහෙම අතීතයේ පෙනුනහම අර ප්‍රශ්නේ තමයි විසඳිලා නැහැනේ. මේ ඇයි මේ අසාධාරණයක් වෙන්නේ වර්තමානයේ? ඇයි මේ කොටසකට අසාධාරණයක් වෙන්නේ? කොටසකට සාධාරණයක් වෙන්නේ? සමහර අයට හරියනවා, සමහර අයට වරදිනවා. දැන් මේ අය මේක බැලුවා. මේට වර්තමානයේ අපිට හේතුවක් පේන්නේ, අතීත හේතුවක් තියෙනවද? අන්න බැලුවහම ඒ අයට පෙනුණා මෙතන සම්බන්ධයක් තියෙනවා වර්තමාන විඳීමයි අතීත ක්‍රියායි අතර සම්බන්ධයක් තියෙනවා. මෙතනින් තමයි ඔය කර්මය හා විපාකයේ පිළිබඳ කතන්දරය ආවේ. මේ කතන්දරය ආවේ මනස්කාතියක් විදිහට නෙමෙයි, අත්දැකීමක් විදිහට. අර වගේ අය අතීතයේ දැකලා තමයි මේ න්‍යාය කිව්වේ, කර්ම විපාක න්‍යාය කිව්වේ. මේ බුදුදහමෙන් කලින් තිබුණා කර්මය හා විපාකයේ පිළිබඳ බොහෝම දියුණු ඥානයක් තිබුණා. ඒ ඥානය න්‍යායක් විදිහටත් තිබුණා. ওই විදිහට අත්දැකීමෙන් දැකලා කිව් ඍෂිවරුත් හිටියා. ඉතින් මේ අය කිය මේ අය දැක්කා මෙහෙම මේ අය වැරදි කළා තියෙනවා. අතීතේ වැරදි කළා තියෙනවා. ඒ වැරදි වලට තමා වර්තමානයේ මේ විපාක විඳින්නේ. කෙනෙක් දුප්පත් නම් එන අතීතේ එයා බෙදාගෙන නැහැ. තමන්ට තියෙන දේ බෙදාගෙන නැහැ. නැති බැරි කෙනෙකුට දීලා නැහැ. එහෙම නැත්තම් තව කෙනෙක්ගේ දෙයක් එයා කඩාගෙන තියෙනවා. තව කෙනෙක් මෙයා නිසා දිලිඳි වෙලා තියෙනවා. දැන් මෙහෙම මොනවා හරි මේ සරලව කියන්න බෑ. නමුත් අපි දැන් හේතු මේ විදිහට ක්‍රියා දැකලා ඒ ක්‍රියයි වර්තමාන විපාකයේ ඔන්න මෙය දැක්ක මේ නිසයි අර විඳි. හැබැයි මෙතනදී මේ අර දෙවියන් ඉන්නවා කියපු එක නැති වුණේ නැහැ. ඒතර මේ දෙවියන් තමයි මේ වැරද්ද කරපු කෙනාට මේ දඬුවම දෙන්නේ. ඒ තමයි මුලින්ම දැක්කේ. දැන් දෙවියන් තාම ඉන්නවා උඩ. ඒ දෙවියන් තමයි මේ හැම මිනිස්සෙක්ම කරන හැම දෙයක්ම දෙවියන් වාර්තා කරගන්න. කරලා ඒ වගේ හරි වැරද්ද දෙවියන් තමයි විනිශ්චය කරන්නේ. මේක හරිද වැරදිද? විනිශ්චය කර දෙවියන් තින මේක හරිනම් අන්න යාට ආශිර්වාද කරනවා. වැරදිනම් දඬුවම් දෙනවා. හැබැයි දඬුවම දෙන්නේ කවද්ද, කොතනදීද, මොන විදිහේ දඬුවමක්ද කියන එක දෙවියන් තමයි. එනිසා තමයි මේ දෙක අතර ලොකු පරතරයක් තියෙන්නේ. මේ වැරද්දයි විපාකයේ අතර, නැත්තම් හරි දෙයි ආශිර්වාදයයි අතර ක්ෂණික, කියන්නේ කාලයක් නැති අකාලික සම්බන්ධයක් නැහැ. දවස් ගාණක් වෙන්න පුළුවන්, මාස ගාණක්, අවුරුදු ගාණක්, ආත්ම ගාණක් වෙන්නත් පුළුවන්. දැන් මෙන්න මෙතනදි තමයි මේ සදාචාරය කර්මයට ඇතුල් වුණේ. දැන් මුලින් සදාචාරය පිළිබඳ හැඟීමක් තිබුණේ නැහැ. අපි වැරදි කරන නිසායි අපි දුක් විඳින්නේ කියන එක. වැරදි කළ නිසායි, අපි හරියට හිටිය නිසායි සැප විඳින්නේ කියන අදහස තිබුණේ නැහැ. මුලින් තිබුණේ මේ දෙවියන්ට හිතෙන හිතෙන දේ කරනවා. කොටසකට හොඳ සැපක් දෙනවා, තවත් අයට දුක් දෙනවා. ඇයි කියන්න දන්නේ නැහැ. දෙවියන්ට හිතුණාම ඒ නිසා තමයි එහෙම හිතෙන දෙවි කෙනෙක්ව සතුටු කරන්න අර උපවාසයේ යාග හෝමයි කළේ. නමුත් දැන් මේ පරිණාමය මෙතෙන් තෙන විට දැක්ක මේ දෙවියන් අපට දඬුවම් දෙනවා, ආශිර්වාද කරන එක ඇත්ත. නමුත් එහෙම කරන්නේ අපි අතීතයේ කළ හොඳ සහ නරක නිසා. තම මේකට දෙවියන්ට බැනලා වැඩක් නැහැ. කාටවත් බැනලා වැඩක් නැහැ. හැබැයි ඉතින් ඒ දෙවියන් අතේ නේ තියෙන්නේ දඬුවම. දෙවියන් අතේ තමයි තියෙන්නේ. ආශිර්වාදය දෙවියන් අතේ. දෙවියන් තීරණය කරල දවසක තමා අපට දඬුවම ලැබෙන්නේ. ආශිර්වාදය එන්නේ. නිසා අපිට බැරිද දෙවියන්ට සම්බන්ධ වෙලා මේ අතීතේ වෙනස් කරන්න. එකල දේ වෙනස් කරන්න බැරිද? දැන් මේ ප්‍රශ්නේ ආවා. දැන් මෙහෙම තමයි මිනිස්සු හිතන්නේ ඕනෑම ප්‍රශ්නයක් විසඳගන්න ඕනෑම තාක්ෂණයේ විද්‍යාව දියුණුනේ ওই විදියට සිටීම නිසානේ. දැන් මෙතනදිත් හිතුවා. ඒ සිටීමේ ප්‍රතිඵලයක් විදියටයි අර ධ්‍යානලාභීන්ගේ ඒ අත්දැකීම් අවබෝධයෙන් මේ සියල්ල එකතු වෙලා ඊට පස්සේ අර දෙවියන් සතුටු කරන්න බිලි පූජා දීමයි යාග හෝම කිරීමයි වෙනුවට පුණ්‍ය කර්ම කරන්න පටන් ගත්තා. ওই පුණ්‍ය කර්ම. දැන් හොඳ වැඩ කරන්න ඕනේ. හොඳ වැඩ කරොත් දිව්‍ය සතුට වෙනවා. එහෙම සතුට වුණොත් අර අතීත වැරදි වලට දිව්‍ය සමාව දෙයි අපට. ඉතින් ඒ නිසා දැන් මේ කතාවක් තියෙනවා. ඒ හැම දේවවාදී ආගම්වලම තියෙන හොඳ වැඩ කරන්න. අතීතේ වැරදි කරාට ඒක ගැන හිතේට පසුතැවෙන්න එපා. එකපාරක් දෙපාරක් පසුතැවිලා. ඉන්පස්සේ දෙවියන් හොඳයි කියලා තියෙන වැඩ ටිකක් තියෙනවනේ. ඒ ලෑස්තු තියෙනවා. හැම දේවවාදී ආගමකම තියෙනවා. දෙවියන් විසින් හොඳයි කියා සම්මත කළ ක්‍රියා ලෑස්තුවක්. ඒ ලෑස්තුවේ තියෙන දේවල් කරන්න. සමාජ සේවා කරන්න, අනිත් අයට කියලා දෙන්න, කරුණාව දක්වන්න, දයාව දක්වන්න, දන් දෙන්න. මේ දේවල් කියනවා. උපවාසෙත් තියෙනවා. ඉවසන්න. අන්න එතනදි තමා සදාචාරය මෙතෙන්ට ඇතුල් වුණේ. එතෙක් සදාචාරයක් තිබුණේ නැහැ. දැන් ආචාර ධර්ම ඇතුල් වුණා. මානව ඒ පරිණාමයට ආචාර ධර්ම ආවා. ඉතින් මේ දැන් මෙහෙමත් අද වෙනකලුත් මේ ප්‍රවාහය මේ විදිහට ඇවිත් තියෙනවා හිතවතුනි. ප්‍රශ්න විසඳා ගන්න මේ ක්‍රමය අදත් භාවිතා කරනවා. හැබැයි මේ මොන දේ භාවිතා කළත් විවිධත්වේ තාමත් තියෙනවා, අසාධාරණයක් තාමත් වෙනවා. ආගම් ඇතුලේත් අසාධාරණේ තියෙනවා. ආගම් නැති තැන් වලත් තියෙනවා. කොහෙත් තියෙනවා. ඉතින් එතින්දී මේ දෙවියන් ඇයි දෙවියන්ට බැරි සාධාරණ ලෝකයක් හදන්න? දැන් දෙවියන් ਸਰව බලධාරී නම් ඒ දෙවියන්ට පුළුවන් වෙන්න ඕනේ ਸਰව සාධාරණ සමාජයක් හදන්න. සමානාත්මතාවයෙන් යුක්ත සමාජයක් හදන්න පුළුවන් වෙන්න ඕනේ. මේ සිතිවිල්ල පාපී සිතිවිල්ලක්. ඒ කියන්නේ මේ අර දෙවියන්ට එරෙහිව යන සිතිවිල්ලක්. ඒ නිසා බොහොම බයෙන් තමයි මෙහෙම හිතන්න පටන් ගත්තේ මිනිස්සු. රහසෙන් තමයි එහෙම හිතුවේ. මේ ගැන කතා කරෙත් නෑ මුල් කාලේ. බයයි. දඬුවමක් දුන්නා එහෙම හිතුවාම. නමුත් සිතීම නවත්තන්න බෑනේ දඬුවම් දීලා. ඕනෑම දෙයක් නවත්තන්න පුළුවන් දඬුවම් දීලා, හිතන එක නවත්තන්න බෑ දඬුවම් දීලා. ඒ නිසා මේ ගැන දිගින් දිගට හිතුවා, හෙව්වා, භාවනා කළා. ඒ සියල්ලේ ප්‍රතිඵලයක් විදියට මෙතන එහෙම දෙවි කෙනෙකු නැහැ. ਸਰව බලධාරී දෙවි කෙනෙකු නැහැ. ඒ හිටියත් මේ සාධාරණ සමාජයක් ඒ දෙවියන්ට හදන්න බෑ. එහෙම සමාජයක් හදන්න බෑ කියන කාරණේ ඔප්පු වුණා, පෙනුණා. හේතුව මේ හැම කෙනෙකුම තමන්ගේ කර්මයේ ඵලයක්, විපාකයක් හැමෝම. හැම මිනිස්සෙකම තමන් අතීතයේ කළ පින් සහ පව්වල ප්‍රතිඵලයක්. නම් එතන සමානතාවයක් තියෙන්න බෑ. කොහෙත්ම නෑ සමානතාවයක් තියෙන්න බෑ. මේකම ෆැක්ටරි එකම අච්චුවෙන් එළියට දාපු ටිකක් නෑ එක වගේ තියෙයි. එහෙම නෑ. දෙදෙනෙක් එහෙම නෑ. දෙදෙනා යම් තාක්කල් අතීතයේ සංසාරේ හිටියද ඒ තාක්කල් මේ ඒ කළ කර්ම වෙනස්. ඒ නිසා විපාකත් වෙනස්. එහෙමනම් සමානාත්මතාවයක් තියෙන්න බෑ. සාධාරණත්වයක් තියෙන්න බෑ. එහෙමනම් සාධාරණ සමාජයක්, සර්ව සාධාරණ සමාජයක්, 100%ක් සමාන සමානාත්මතාව තියෙන සමාජයක් කියන්නේ මිත්‍යාවක්, හීනයක්. නමුත් මේ කර්මය තමයි විපාකේ දෙන්නේ. කවුරුවත් දඬුවම් දෙනව නෙවෙයි, කර්මය විපාකේ දෙනවා. ඒ කර්මයේ විපාකයේ දෙන නිසා මෙතෙන්ට කවුරුවත් සම්බන්ධ කරගන්න ඕනේ නැහැ. ඒ දෙක මැද්දට කවුරුවත් සම්බන්ධ කරගන්න බෑ අපිට. තමනුයි කර්මයේ මැද්දට තව කෙනෙක්ව ගේන්න බෑ. ගෙනල්ලා අනේ මයි කර්මය වෙනස් කරලා දෙන්න කියන්න බෑ. කාටවත් බෑ කර්මය වෙනස් කරන්න. මේ තමන්ට පුළුවන්. තමන්ට පුළුවනි. මොකද තමන් මේ කර්මය කළේ. කර්මයේ පිළිබඳ කතන්දරේ හිතව පිරිහරීම රසවත් සහරීම සංකීර්ණයි. එය කොහොම හිතුවත් ඒ කර්මයේ සම්පූර්ණයෙන් තේරුම් ගන්න කාටවත් බෑ. කතා කරන මටත් බෑ. මම දන්නේ මේ අහුම්කන් දෙන කල්යාණ මිත්‍රයන්ට පුළුවන් ද කියා. ඒ පමණටම මේ විෂය සංකීර්ණයි. නමුත් මේ හිතලා ඉවර කරන්නත් බෑ. මේක දිගින් දිගට හිතන්න ගියොත් එහෙම පිස්සු හැදෙයි. ඒ නිසා නොහිතා ඉන්නත් බෑ. කර්මයෙන් බේරෙන්න කොහෙවත් ගිහින් නම් බෑ. يعني කර්මයකට විපාක දෙන්න බැරි තැනක් කොහෙවත් නැහැ විශ්වයේ. කර්මය අපේ පස්සේ එනවා. පිනයි පවයි දෙකම. මේ කර්මය කිව්වම පිටන්නේ පව් කියලා නෑ, පිනත් එහෙමයි. අප කොහේ ගියත් අප ඉන්නේ කොහෙද කියලා කර්මය දන්නවා. දැන් හරියට ඔය මේ ජංගම දුරකථනයක් අතේ තියන් ඉන්නවා වගේ තමයි. ඒ සිම්පතක් තියෙන ඒ ක්‍රියාත්මක වෙන දුරකථනයක් අතේ තියන් අපි කොහේ ගියත් ඒ අය දන්නවනේ අපි කොහෙද ඉන්නේ කියලා. ඉන්න තැන හරියටම හොයාගන්න පුළුවන්. මේ සමහර තැන් තියෙන්න පුළුවන් ඒ කුළුණු වලින් ආවරණය නොවන චන්ද්‍රිකාවලට වැහෙන තැන් තියෙන්න පුළුවන්. නූතන තාක්ෂණයට නමුත් කර්මයට බැලුවාම කර්මයට එහෙම නැහැ. කර්මයට ආවරණයක් නැහැ. කර්මය නිරාවරණයි. කොහේ ගියත් කර්මය දන්නවා අපි කොහෙද ඉන්නේ කියලා. ඉතින් මේ කෙනෙකුට මේ වෙන්නේ මේ සිම්පත්ත ඒ සිම් කාඩ් එක අලුත් දුරකථන වලට දාගන්නවා. අලුත් දුරකථන වලට දාන හැබැයි එකම සිම් එක. සිම් කාඩ් එක එකයි. සමහරට සිම් කාඩ් එක හිරිලා මොනවා හරි වුණොත් සිම් කාඩ් එකකුත් අලුතෙන් ගන්න පුළුවන්. නමුත් අංකේ එකයි. ඒ අංකේ කලියා පදිංචි වුණා නම් දවසක කිසියම් අංකයකින් කර්මයත් එක්ක ඒ අංකය වෙනස් වෙන්නේ නැත. දුරකථන වෙනස් වෙන්න පුළුවන්, සිම් කාඩ් එක වෙනස් වෙන්න පුළුවන්. නමුත් අර අංකේ වෙනස් වෙන්නේ නැහැ. සංසාරේ කිසියම් දවසක අප ලියා පදිංචි වුණාද, රෙජිස්ටර් වුණාද, account එකක් හදාගෙන, ගිණුමක් හදාගෙන ඒ අංකේ තමයි අදත්. ඒ නිසා මේ මොනවා වෙනස් වුණත් මේ ශරීරය වෙනස් වුණත් මිනිස්සෙක් වුණත් ගැහැණියක් වුණත් ඊළඟ ආත්මයා පිරිමියෙක් වුණත් දෙවියෙක් වුණත් බ්‍රහ්මයෙක් වුණත් සතෙක් වුණත් ප්‍රේත කවුරු වුණත් අර අංකේ එකයි. ඒ දුරකථන අංකේ එකයි. එතන ෆෝන් එක වෙනස් වෙන්න පුළුවන්, ඒ මාදිලිය වෙනස් වෙන්න පුළුවන්, සිම් කාඩ් එක වෙනස් වෙන්න පුළුවන්, අංකේ එකයි. ඒ අංකේ එක නිසා කර්මය දන්නව හෘදයටම ඉන්නේ කොහෙද කියලා. බේරෙන්න තැනක් නැහැ. අප කරන කියන දේවල් වලින් ඒ ගිනුම තමයි බැර වෙන්නේ. ඒ ගිනුම බැර වෙනවා. අපි කරන කියන දේවල් වලින් ගිනුම බැර වෙන ගිනුමේ තියෙනවා ධනහරින. සරලව කිව්වොත් පින්පව්. මේ වෙලාවේ කරන හිතන කියන කරන දේවල් නිසා අර ඒ කර්ම ගිනුමේ පින එක්ක වැඩි වෙනවා නැත්නම් පව වැඩි වෙනවා. පින් විතරක් තියෙන ගිනුම් නැහැ. කිසිම කෙනෙකුගේ ගිනුමක් නැහැ. 100%ක්ම පින් විතරක් තියෙන. පව් විතරක් තියෙන ගිනුමුත් නැහැ. දැන් කෙනෙක් හිතන්න පුළුවන් හරි මම පව්කාරයෙක් මට කවදාවත් පිනක් කරගන්න බැරි වුණා. නැහැ එහෙම හිතුවට සංසාරෙත් එක්ක බලනකොට කාගේත් ගිනුම්වල පින් පව් දෙකම තියෙනවා. කාටවත් කියන්න බෑ මගේ පින් වැඩි පව් අඩුයි පව් වැඩි පින් වැඩි. එහෙම කියන්න බෑ. මොකද මේ ගිනුමේ තියෙන ශේෂය ගණන් කරන්න කිසිම කෙනෙකුට හැකියාවක් නැහැ. වෙන මොනවත් නොකර මේ ගණන් කර කර ඉඳ ගියා නම් මේවා එකතු කර කර දවසක මැරිලා යයි. හැබැයි ඒ ගාන ඉවර වෙලා නැහැ. අපි විතරක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ නමක් උනත් ඇති උන්වහන්සේට මේ හැකියාව උපරිමෙන් තියෙන උන්වහන්සේ පවා කාගේ හරි කර්ම ගිනුමක් තියෙන පින්පව් දෙක ගණන් කරා නම් අපිට වැඩි ගණන් කරන්න පුළුවන්. නමුත් උන්වහන්සේ දවසක පිරිනුවන් පායි. අර ගිනුමේ ගාන හදලා ඉවර කරන්න කලින්. අප කාටවත් කියන්න බෑ අපේ පව්කාරයෙක් අවාසනාවන්තේ කර්මකාරයෙක් එහෙම කියන්න බෑ. මේ හරි සංකීර්ණ ගානක් අර සංකීර්ණ ගිනුමක්. හැබැයි සරලව තේරුම් ගන්න මේ ගිනුම් අංක එකයි. කවදා හරි සංසාරයේ අපි ලියාපදිංචි වුණාද ගිනුමක් ඇරියද ඒ අංකේ තමයි අදක් තියෙන්නේ. ඒ බැංකු පොත් වෙනස් වෙන්න පුළුවන්. ඒ අනිත් හැම දෙයක්ම වෙනස් වෙන්න පුළුවන්. බැංකුවත් වෙනස් වෙන්න පුළුවන්. හැබැයි අංක එකයි. දුරකථන සමාගම වෙනස් වෙන්න පුළුවන්. පාවිච්චි කරන දුරකථන වෙනස් වෙන්න පුළුවන්. දාන සිම් කාඩ් වෙන එක්කම වෙනස් වුණා. දුරකථන අංකයේ එක නිසා සහ මේ හැම තැනම කර්මයක ටවර්ස් තියෙනවා කුළුණු තියෙනවා නැති තැනක් නැහැ විශ්වයේ කොහෙවත් මූදයටත් තියෙනවා හිමාල කන්ද උඩත් තියෙනවා අභ්‍යවකාශෙත් තියෙනවා හැම තැනකම තියෙනවා එතන හැංගෙන්න තැනක් නැහැ කොහෙවත් ගිහිල්ලා හැංගෙන්න බෑ රවට්ටන්නත් බෑ වරදින්නෙත් නෑ කර්මයට. කියන්නේ කෙනෙකුට දෙන්න තියෙන දඬුවම තව කෙනෙකුට දෙන්නේ නෑ. එහෙම ඉන්නේ නෑ. එහෙම කෝල් එකක්වත් දෙන්නේ නෑ. කෙනෙකුට දෙන්න තියෙන ආශිර්වාදයක් තව කෙනෙකුට ලැබෙන්නේ නෑ. ඒක Tamanට පමණයි. දැන් මෙහෙම බැලුවහම එක පැත්තකින් බයක් හිතෙනවා. දැන් මෙහෙම තැනක තමයි අපි ඉන්නේ. දහම කියනවා මේ අපිට කියලා කියන්න දෙයක් තියෙනවා නම් ඒ කර්මයේ පමණයි වෙන මොනවත් නැහැ. කම්මස්ස කෝමි කර්මයේ පමණයි මගේ කියලා කියන්න දෙයක් තියෙනවා. මගේ කියලා කියන්න දෙයක් තියෙනවා නම් අර අංකයේ පමණයි. ඒ අංකේ මොකද ඒ අංකයේ පමණයි කියන්නේ ඒ අංකේ විතරයි වෙනස් වෙලා නැහැ. අනිත් හැම දෙයක්ම නැති වෙලා ආය හැටවත් දකින්න බැරි වෙලා තියෙනවා. නමුත් ඒ අංකය තාම තියෙනවා. මගේ කියන්න තියෙනවා නම් ඒ ගිණුම් අංකේ පමණයි. කර්ම ගිණුම් අංකේ පමණයි. එයින් තමයි අපි ඉපදුනේ කම්ම යෝනි. එතනින් තමයි අපි ඉපදුනේ. අපේ උත්පත්තියට හේතුව කර්මය. ඒ නිසා තමයි දෙදෙනෙක් වෙනස්, සිය දෙනෙක් වෙනස්. අපිට ළඟින් ඉන්නේ කර්මය. කම්ම බන්දු කර්මයේ තමයි ළඟින්ම ඉන්නේ. අපිට දායාදයක් නිදාහණයක් කියලා යමක් තියෙනවා නම් ඒ කර්මයේ පමණයි. කම්ම දායාදු කම්ම පටිසර. පිහිටක් තියෙන්නේ කර්මයෙන් පමණයි. යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදු හෝති. කිසියම් කර්මයක් කරනවද හොඳ හෝ නරක කල්යාණං වා පාපකං වා හොඳ හෝ නරක තස්ස දායාදෝ හෝති. එය තමයි අපේ දෑවැද්ද. අපිට ලැබෙන දෑවැද්දේ තමයි තස්ස දායාදෝ. දැන් ලොකු වගකීමක් තමයි දහම අපේ ඔළුවට දාලා තියෙන්නේ. දැන් මේ කාටවත් බැනලා වැඩක් නැහැ මේ නිසා. අපිට වෙන අසාධාරණකම් වලට, එහෙම නැත්නම් අසමානතාවලට, වැරදීම් වලට, හැදෙන ලෙඩවලට මේවට කාටවත් බැනලා වැඩක් නැහැ. මේක තමයි අපේ දායාදේ. අපි ඉපදුනේ මෙහෙම. එමෙලින්ද. නමුත් මේ වෙනස් කරන්න පුළුවන්. දැන් මේ තමයි බුදුදහමේ කියන වැදගත්ම කාරණේ. කර්මයේ පිළිබඳ කවුරුත් නොකියපු කාරණේ. කුමක්ද? කර්මයත් අනිච්චයි. එයත් වෙනස් වෙන දෙයක් හා වෙනස් කරගන්න පුළුවන් දෙයක්. කර්මය ගැන කතා කළේ ආගම් දෙකයි ප්‍රධාන වශයෙන්. ජෛන ආගමයි බුදුදහමයි පමණයි. අනිත් ආගම්වල කර්මයට වැඩි ගියර දෙවියන් වහන්සේ පිළිබඳ කතන්දරේ. ජෛන ආගමේ කර්ම කියන වචනේ වෙනුවට භාවිතා කරන්නේ දණ්ඩ කියන වචනේ. දැන් අපි කියනවානේ කාය කම්ම, වචී කම්ම, මනෝ කම්ම. කයින් කරන කර්ම, වචනයෙන් කරන කර්ම, මනසින් කරන කර්ම කියලා තමයි බුදුදහමේ අපි භාවිතා කරන්නේ. කායකම්ම, වචිකම්ම, මනෝකම්ම. ජෛනාගමේ කියන්නේ කාය දණ්ඩ, වචී දණ්ඩ, මනෝ දණ්ඩ. මේ දණ්ඩ කියන වචනේ අර්ථ කීපයක් තියෙනවා. එකක් තමයි මිම්ම කියන එක. දැන් අඩි රූල කිව්වා වගේ දණ්ඩ කියලා කියන්නේ දණ්ඩක්, අඩි රූල, මීටර් රූල, ඒ වගේ ඒ අදහස. එතන මිම්ම කෝදුවක්. මනින්ද මේ කර්මය මැනගන්න. ඊළඟට තියෙන අදහස තමයි දඬුවම කියන එක. දණ්ඩ කියන එකේ දඬුවම. ජෛනාගමේ අපේ කතාව කලින් කියලා තියෙනවා, අහලත් තියෙනවා, කවුරුත් අහලත් තියෙනවා. දැන් ජෛනාගමේ අය තමයි ඔය මේ ශරීරයට දුක් දෙන්නේ. බොහොම ශරීරයට දුක් දෙනවා. දඬුවම් දෙනවා. අර කර්මයෙන් බේරෙන්න තමන් විහිින්ම දඬුවම් දී ගත්තහම තමන්ට කායිකව ඒතර කර්මයට බෑ, එයාට ආයෙ දඬුවමක් දෙන්න. ඒ විදිහට තමන්ම තමන්ට දඬුවම් දීගෙන 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 ගියොත් සියලුම කර්ම ඉවර කරන්න පුළුවන්. ආයෙ කර්මයට බෑ දඬුවම් දෙන්න ඊට පස්සේ. මෙන්න මේ දර්ශනයේ උඩ තමයි ජෛන ආගම ඔය කාය දණ්ඩ, වචී දණ්ඩ, මනෝ දණ්ඩ කියලා කර්මයට කිව්වේ. සහ ඒ නිර්දේශ කළේ තමන්ම තමන්ට දඬුවම් දී ගන්න. ඉතින් ඒ පිළිවෙම බොහෝ කතන්දර තියෙනවා. බුදුරජාණන් වහන්සේට මුණ ගැහෙන වයිටත් උන්වහන්සේ දැක්ක සමහර අය තමන්ට දඬුවම් දී ගන්නවා. උන්වහන්සේ අහුව මොකද්ද මේ කරන විකාරය? කිව්වා අපි අපිට දඬුවම් දෙනවා. එහෙනම් දඬුවම් දුන්නාම කර්මයට බෑ අපිට ආයෙ දඬුවම් දෙන්න. උන්වහන්සේව දැන් කොච්චර දඬුවම් ඉඳලා තියෙනවද? දැන් කීයක් කර්ම ඉවර වෙලා තියෙනවද? තව කොච්චර කාලයක් ওই දඬුවම් දුන්නොත් ඊතුරු කර්ම ටික ඉවර වෙයි කියලා දන්නවද? ඉතින් මේ අය කිව්වා එහෙමනම් අපි දන්නේ නැහැ. ওই ගාන අපි දන්නේ නැහැ. මේ ගාන හදලා මෙන්න බැලන්ස් එක කියන්නේ අපි දන්නේ නැහැ. උන්වහන්සේ මොකද්ද ඒ කරන විකාරය? ඒ වෙනුවට බුදුරජාණන් වහන්සේ නිර්දේශ කළ ක්‍රමය තමයි වර්තමානයේ වෙනස් කරගන්න. අතීතයේ වෙනස් කරන්න පුළුවන් වර්තමානයේ වෙනස් කිරීම තුලින්. මේක විශිෂ්ට පණිවිඩයක්, අපූර්ව පණිවිඩයක්, පෙර නොතිබුණු පණිවිඩයක්. වර්තමානයේ වෙනස් කර ගැනීම. හිතවතුනි, කර්මයට පුළුවන් සිදුවීම් හදන්න. කර්මයට පුළුවන් පුද්ගලයන් මොනක් ගස්සන්න. එකට හිතන්නේ සංසාරේ කිසියම් දවසක සංසාරේ කිසියම් පිරිසක් කෙනෙක් තව කෙනෙකුට අසාධාරණයක් කළා කියන්නේ. එතකොට ඒ දෙන්නම ආයෙ දවසක මුණ ගැස්සන්න පුළුවන් කර්මයක. ඒ දෙන්න හරි ඒ දෙපිරිස හරි සරලව කියන්නේ මුණ ගැස්සන්න පුළුවන්. ඒ මුණ ගැස්සීම කර්මයේ කරනවා විය හැකියි. එහෙම නැත්නම් කෙනෙකුට උදව්වක් කළා කියන්නේ. එතකොට දැන් තමන්ට තමන් අසරණ වෙච්ච වෙලාවක අර උදව් කළපු කෙනා සංසාරේ කවදාරි ඒ විදිහටම වෙන්න පුළුවන් වෙන විදිහකට අන්න එතනදී උදව්වක් කරන්න පුළුවන් ඇවිල්ලා. දෙ මුණ ගැසීම කරන්නේ කර්මය. කරදර කරන්නත් පුළුවන්. මේ කිසිම හේතුවක් නැතුව කරදර කරන්න පුළුවන්. සමහරට පවුලෙම උපදින්න පුළුවන් එහෙම කරදර කරන්න පුළුවන් කෙනෙක්. එයා ඉපන්න දවසේ ඉල්ලම කරදර. එහෙම කෙනෙක් විවාහ වෙන්නත් පුළුවන්. හොඳ හොඳ පැත්තට විවාහ වෙන්නත් පුළුවන් නරක පැත්තට විවාහ වෙන්නත් පුළුවන්. රැකියාව කරන තැනත් ওই ගැටලුව තියෙන්න පුළුවන්. ඒකට මේ කර්මයට පුළුවන් මුණ ගැස්වීම කරන්න. අවස්ථා නිර්මාණය කරන්න. සිද්ධීන් හදන්න පුළුවන් කර්මයට. කර්මය බලවත් ප්‍රබලයි. ඒ නිසා නිකුයේ කම්මස්සකෝ මේ කර්මයෙන් තමයි අප ඉපදිලා ඉන්නේ. අපිට අපේ කියන්න තියෙන කර්මය පමණයි. ළඟින්ම ඉන්නේ කර්මය. කර්මය තමයි අපිට පිටට තියෙන්නේ. ඒ නිසා කර්මය පුළුවන් අපිට අපි වටා යම් යම් අවස්ථා නිර්මාණය කරන්න, සිදුවීම් නිර්මාණය කරන්න, මුණ ගැස්වීම් කරන්න සහ ඈත්වීම් කරන්න. ඈත්වීමත් කරන්න පුළුවන් කර්මයට. හොඳට සහ නරකට. يعني කෙනෙක් ළඟ හිටියොත් අපිට එයාගෙන් කරදරයක් වෙයි කියලා නම් එයාව ඈත් කරන්න පුළුවන් කර්මයට. ඒ වගේම උදව් කරයි කියලා හිතන කෙනෙක්ව යාවත් ඈත් කරන්න පුළුවන් කර්මයට. ඒ පවක විපාක විදිහට, අර පිනක විපාක විදිහට. දැන් මේ විදිහට දැන් මේ සංකීර්ණ විශ්යක්. මේක දිගටම කතා කරන්න අවශ්‍ය නැහැ. දැන් මේ මේ ටික සියල්ලම කියුවේ මේ එක පණිවිඩයක් දෙන්න. කුමක්ද? වර්තමානීය වෙනස් කර ගැනීම තුලින් අතීතය වෙනස් කරන්න පුළුවන්. එහෙම නැතුව අතීතයට ගිහිල්ලා අතීතය වෙනස් කරන්න බෑ. හිවරෙකුත් නැහැ. වර්තමානීය පිරිසිදු කර ගැනීම තුලින් යහපත් කර ගැනීම තුලින් අතීතය යහපත් වෙනවා. අතීතය යහපත් වෙනවා කියන්නේ මේ වර්තමානීය ක්‍රියා කරන්නේ හැම විටම කාන්දමක් විදියට. මේ කතාව අපි කලින් සාකච්ඡා කළා තියෙනවා. එතකොට දැන් අපි හිතන්නේ අපි කෙනෙකුට උදව්වක් කරන විට එතනදී අපි දොරක් කරිනවා. අතීතයේ අප උදව් කරපු දේවල් කාට හරි උදව් කළා තිනන ඒ වගේ විපාක අපි වෙතට එන්න, අපේ ජීවිතයට එන්න අපි දොරක් කරිනවා. ඒ දොරින් එන්නේ අපි ළඟට අප අතීතයේ ඊට සමාන කළ පින්කම් විතරයි. ඒ වගේ විපාක විතරමයි ඒ දොරින් එන්නේ. වෙන කිසිවකට ඇතුල් වෙන්න බෑ. මේක තෝරලා තමයි කර්මයේ ඵල දෙන්නේ. දැන් අපි කෙනෙකුට දැන් කරදර කරනවා නම් එතකොටත් එතනදිත් අපි දොරක් කරිනවා. අතීතයේ අප කාට හරි කරදර කරලා අකුසල් රැස් කරගෙන ඒ විපාක බලාගෙන ඉන්නවා නම් අපේ ජීවිතයට ඇතුල් වෙන්න අන්න අර දොරෙන් ඒ කර්මවලට ඇතුල් වෙන්න පුළුවන්. වෙන කර්මවලට බෑ. මොන කර්මයේද අපි ඇතුල් කරගන්නේ, මොන කර්මයේද අපි ඇතුල් කරගන්නේ නැත්තේ කියන තීරණය අපිට ගන්න පුළුවන්. කර්මය කියන්නේ කර්මයේ විපාකය. මොන කර්මයේ විපාකයේද අපි ජීවිතයට ඇතුල් කරගන්නේ මේ මොහොතට, මොන වගේ කර්මවල විපාකවලටද අප දොර වහන්නේ කියන තීරණය වර්තමානයේට පමණයි ගන්න පුළුවන්. ඒක දෙවි කෙනෙකුට ගන්න බෑ. වෙන රජ කෙනෙකුට, ඇමති මන්ත්‍රී කෙනෙකුට, පොලිසිය ඉහළ කෙනෙක්, කිසි කෙනෙකුට ගන්න බෑ අප වෙනුවෙන්. ඒ අය වෙනුවෙන් එයට ගන්න පුළුවන්. හැබැයි ඔබ සහ මා වෙනුවෙන් ඒ තීරණේ ගන්න පුළුවන් ඔබට සහ මට පමණයි. මේ මොහොතේ අප නිවැරදි නම් හදවතට එකඟව නිවැරදි නම් උපරිමයෙන් නිවැරදි නම් 100%ක් නෙමෙයි අපිට පුළුවන් මට්ටමින් අප නිවැරදි නම් වරදින්න තියෙන අවස්ථා අඩුයි. ලොකු වැරදීමක් වෙන්න ගියත් ඉහිම් බේරෙන්න ඉඩ තියෙනවා. කර්මයට බය වෙන්න එපා. කර්මයට ගැති වෙන්නත් එපා. බය වෙන්නත් එපා, ගැති වෙන්නත් එපා, නිවට වෙන්නත් එපා, නිර්භීත වෙන්න කර්මයට අභියෝග කරන්න පුළුවන්. භාවනාව කරන්නේ කර්මයට අභියෝග කරනවා. ඒ අභියෝග කරන්නේ යත් එක ගහගන්න නෙමෙයි. මේ වර්තමාන අපිට තියෙන අපිට පේන දොරවල් ගානක් තියෙනවා. අපි ඒක මැද්දේ ඉන්නේ. එතන වටේටම දොරවල් තියෙන කුටියක් මැද්දේ අපි ඉන්නවා. ඒතර හැම කුට් ඒ දොරකින්ම එන්න පුළුවන්, ඒ දොරෙන් එන්න පුළුවන් ඇයට විතරයි. සියල්ලටම එන්න පුළුවන් එකම එක දොරක්වත් නැහැ. දැන් සාමාන්‍යයෙන් වෙන්නේ අපි ඔහේ දොරවල් අරිනවා. ඔහේ අරිනවා දොරවල්. මම නිදාගෙන ඉන්න කෙනෙක් නිදිමතේ ගිහිල්ලා කවුරු හරි තට්ටු කරනකොට දොරක් ඇරියා කියන්නේ තට්ටු කරන දොර අරින්නත් පුළුවන්, වෙන දොරක් හරි ඇරෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒ තට්ටු කරන්නේ කවුද කියලා දන්නේ නැතුව එයා ඇතුළට ගන්න හොඳ නැති කෙනෙක් බව නොදැනත් ඔහේ අරින්න පුළුවන්, තට්ටු කරන දොරම අරින්න පුළුවන්. කිසිවක් සොයා බලන්නේ නැතිව. එහෙම කරාම අපිමයි මේ දුකට විපාකයට ආරාධනා කරන්න ඉන්න කියලා. එහෙම ආරාධනා කරලා ගෙන්නගෙන අපි සමාජයට බයිනවා, සාධාරණයි ලෝකෙට බයිනවා, අපි අපිටම බැනගන්නවා, අපි කලින් පව් කරලා තියෙනවා ඒකයි දැන් නිදින්නේ කියලා. හිතවතුනි මෙහෙම නින්දක ඉන්නතුරු අපි කර්මයෙන් ගැලවිලා නැහැ. අපි නින්දේ ඉඳගෙන ඔහේ සිදුවීම් වෙනකොටේ යාන්ත්‍රිකව අවසිහියෙන් අඩ නින්දේ ඔහේ ගිහිල්ලා දොරවල් අරිනවනම් අපිට මොනවයි මොනව වෙයිද කියන්න බෑ. නමුත් ඒ වෙනුවට සිහි බුද්ධිය ඇති කරගන්න පුළුවන් නම්, අවදිමත් වෙන්න පුළුවන් නම්, මොන විදිහේ අසීරුතාවයක අප හිටියත් ආර්ථික වේවා, වෙන කායික රෝගයක් වේවා, තනි වෙලා හරි මොන විදිහේ පීඩනයක පීඩාවක හිටියත් ඒ එතනින් ඉවර කරන්න පුළුවන්. අර ඊට සමාන, ඊට පෝර දාන, ඊට පිදුරු දාන ඒ ගින්නට අතීතයේ තියෙන විපාක මෙතෙන්ට ගෙන්න ගන්න නැතුව, ඒවට එන්න දොරවල් අරින්න නැතුව අපිට ඉන්න පුළුවන්. ඒතකොට වර්තමාන දුක එතනින් ඉවර වෙනවා. ඒක ජීවිත කාලෙම ඇදගෙන යන්නේ නැහැ, යන්න වෙන්නේ නැහැ. ඒ වගේම අපිට ඒ වගේ අවස්ථාවක අරින්න පුළුවන් දොරක් ජලේන. දැන් මේ ඇතුලේ ඇවිලෙනවා කියලා විතර අපිට වතුරේන දොරක් අරින්න පුළුවන්. අපිට පෙට්‍රල් එන දොරක් අරින්නත් පුළුවන්, වතුරේන දොරක් අරින්නත් පුළුවන්. ඒතර ජලේන දොරක් ඇරියාම මේක නිමිලා යනවා. මේ හැකියාව ලැබෙන්නේ සිහිය තිබ්බොත්, සිහි බුද්ධිය තිබුණොත්, වර්තමානයේ හිටියොත්. වර්තමානයේ මෙහෙම සිටීම තුළින් අපිට අතීතය වෙනස් කරන්න පුළුවන් කිව්වේ ඒකයි. වර්තමානයේ යහපත් කරගන්න, යහපත් ක්‍රියා කරනකොටත් ස්වයංක්‍රීයව දොරවල් ඇරෙනවා. දැන් මෙතන කිව්වේ අපිට හිතාමතා දොරවල් අරින්න පුළුවන්. ඒක තමයි වටින්නේ. හැබැයි එතෙන් දෙන්න කලින් වර්තමානයේ අප යහපත් ජීවිතයක් ගත කරනවා නම්, බෙදා හදා ගන්නවා නම්, අනිත්‍යයට කරදර කරන්නේ නැත්නම්, එහෙමනම් ඉබේටම දොරවල් ඇරෙනවා. ඊට සමාන දොර ඉබේට ඇරෙනවා. එතකොටත් අර පුණ්‍ය විපාක ඇවිල්ලා මෙතන தත්ත්වේ සමහන් කළා දානවා. ඉතින් මේ අවස්ථා දෙකම තියෙනවා කෙනෙකුට. වර්තමානයේ හොඳ ජීවිතයක් ගත කිරීම තුලිනුත් මේ ප්‍රශ්නේ ටිකක් දුරට විසඳ ගන්න පුළුවන්. හැබැයි ඒ ගැන 100ට 100ක් විශ්වාසයක් තියන්න බෑ. නමුත් සිහි කල්පනාව තිබුණොත් මොන විදිහේ ප්‍රශ්නයක් ආවත් එතනදී මම මේ වටනයි යන්නේ, මම තරහ ගන්නෙ නෑ. තරහ ගත්තොත් ඇරෙන්නේ අපි අතීතයේ තරහින් කළ කර්මවල විපාකවලට එන්න තියෙන දොර. අපි අතීතේ වෛර කරලා ඒකෙන් කිසියම් වාචී කර්ම, මනෝ කර්ම, කාය කර්ම කරගත්ත කියන්නේ අතීතේ තරහ අරගෙන. ඒවා තියෙනවා, ඒවා නැති වෙලා නැහැ. අපි කොහෙ හිටියත් වර්තමානයේ අපි තරහ ගත්තොත් මොනම සිද්ධියකදී හරි අර විපාක ටික එනවා ඉතින්. ඔක්කොම ටික එන්නේ නැහැ. ඔක්කොම ටික આવත් අපි පරමාණු බෝම්බයක් ගැහුවට යනවත් ඒකේ ටිකක් එනවා. එතකොට මේ වර්තමානයේ තරහ අරගෙන අපිට වෙන පාඩුව වර්තමාන තරහෙන් විතරක් අපිට මයින්ට බෑ. අපි වල මේ පුංචි දෙයටයි මට මෙච්චර දුකක්. අර වගේ විපාක එනවා. ඉතින් ඒවා ඉවරයක් වෙන්නේ නැහැ. ඒ දොර වැහෙනකල් මෙනවා විපාක. සම වර්තමානයේ සිහියෙන් ඉන්න, සිහි බුද්ධියෙන් ඉන්න. සහ මේ අන්තිම කාරණය අපි අර ඉස්සෙල්ල භාවනාවේදීත් මේ කාරණේ තමයි තේරුම් ගන්න උත්සාහ කළේ. සද්දයක් ඇහෙන විට අපි කරන දේවල් මොනවද? මූලික වශයෙන් ක්‍රියා හතරක් කෙරුණා. එකක් තමයි ඒ සද්දේ දිගටම අහගෙන හිටියා. දෙවෙනි කාරණේ තමයි එහි තියෙන වින්දනය අත්දැක්ක එකේ ලස්සන හෝ අවලස්සන අත්දැක්ක. තුන්වෙනි කාරණේ තමයි එය මේ ගැන හිතන්න පටන් ගත්තා. හිතලා විනිශ්චයකට ආවා. මේක අහන්න. ඇයි මේ සද්දේන්නේ? ඇයි අර සද්දේ ආවේ නැත්තේ? ඇයි මේ සද්දෙට බැරි නිහඬ වෙන්න? ওই විදිහට විනිශ්චයක් ආවා. හතරවෙනි කාරණේ තමයි මේ හිටිය අපි ඇහෙන බව දැනගෙන හිටියද ඒ විදිහට ආවනේ. දැන් මේවා උනේ අපි තීරණයක් ගත්ත නිසා. හැබැයි තීරණේ අපි ගත්ත බව දන්නේ නැහැ. දන්නේ නැති නිසා වෙන්නේ මෙතන පුරුද්දට තීරණ ගන්න. මේ සද්දේ අපිට වෙනස් කරන්න බෑනේ. ඊළඟට මොන සද්දේ ඇහිද කියන්න බෑ අපට. තමයි කර්මයේ විපාකයක් විදිහට සද්දයක් ඇහෙනවා වෙන්න පුළුවන්. ඕනෑම සද්දයක් අපිට කනට ඇහෙන ඒ කර්ම විපාකයක් විදිහට ඇහෙනවා වෙන්න පුළුවන්. නොවෙන්නත් පුළුවන්. තේරුම් ගන්න බලන්න. කර්ම විපාකයක් විදිහට ඇහුණා. අපි තුම කෙනෙක් බනිනවා කියලා. ඒක සද්දයන්නේ. ඒක අපි කර්ම විපාකයක් විදිහට වෙන්න පුළුවන්. එයා බනින්නේ. ඉතින් බලන්න මේ වෙලාවේ මං කිසි වැරැද්දක් කළේ නැහැ. මොනම වැරැද්දක්වත් කළේ නැහැ. එයි මේ බනින්නේ. මේ කර්ම විපාකයක් වෙන්න පුළුවන්. අතීතේම කාට හරි බැන්න එකේ විපාකයක් මේ බයි. බැනුම් අහන්න වෙලා තියෙන්නේ. ඒතර එය අපිට පාලනය කරන්න බෑනේ. තව කෙනෙක් බනින එක. නමුත් ඒට අප කරන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා. අහගෙන ඉන්නත් පුළුවන්. අපව බනින්නත් පුළුවන්. විඳ විඳ ඉන්නත් පුළුවන්. අයියෝ මට බනිනවනේ. මම මේ දෙයක් කරේ නැහැ. ඒ හැමදේම මම බනිනවානේ. මගේ කරුමිකී කිය. ඒකේ විඳ විඳ ඉන්නත් පුළුවන්. ඉතින් එහෙම නැත්තම් ඒ කෙරෙහි හිතේ ඇති වෙන හැඟීම් අඳුනගෙන මෛත්‍රී කරන්නත් පුළුවන්. දැන් මේ බලන්න අපිට අවස්ථා කීයක් තියෙනවද? මේ කීයක් කරන්න පුළුවන් දේවල් තියෙනවද? සම්භාවිතාවයන් කීයක් තියෙනවද? හැබැයි මේවා වෙන්නේ කොහොමද? ඉබේට වෙනවද? ඉබේට වෙන්නේ පුරුදු වෙලා තියෙන දේ තමයි. දැන් පුරුදු වෙලා තියෙන කෙනෙක් බයිනකොට මේකට එක ටෙක් කියන්න නම් ඒක තමයි වෙන්නේ අපේ අත. එයාට නෑ සම්භාවිතාව. ඒ කියන්නේ මේ අවස්ථා නෑ. එකයි වෙන්නේ. නැත්තම් විඳින්න පුරුදු වෙලා නම් බයිනකොට ඔහෙ විඳ විඳ ඉන්නවා. එයා දිගටම විඳිනවා. එහෙම නැත්තම් කෙනෙකුට හිතාමතා පුළුවන් මේ වෙලාවේ තරහ එන බව දැකලා ඒ තරහ පාලනය කරගන්න යටපත් කරගන්න නැත්තම් අත්හරින්න. මෛත්‍රී කරන්නත් පුළුවන්. අරයාගේ තරහ නිවෙන විදිහට කතා කරන්නත් පුළුවන්. දැන් බලන්න මොනතරම් දේවල් කරන්න පුළුවන්. නමුත් කෙරෙන්නේ එකයි දෙකයි. එකයි දෙකයි කෙරෙන්නේ. ඉතින් එහෙම වුණාම කර්මයෙන් තමයි අපි කර්මයේ තමයි අපිට ආйти අපි කර්මයෙන් තමයි ඉපදෙලා තියෙන්නේ. ඒක කොම කර්මය. හැබැයි මෙතන සිහිබුද්ධිය ගෙනෑවට පස්සේ කර්මයෙන් නිදහස් වෙන්න පුළුවන් අපිට. ඒ අතීතයට බෑ තීරණය කරන්න මේ මොහොතේ අප කුමක්ද කරන්නේ? කර්මයට බෑ තීරණය ගන්න. ඒ තීරණේ සී බුද්ධියට තියෙන. කර්මයට ඉදහස් වෙන්න පුළුවන්. කර්මයට බෑ කියන්න ඔයා තරහ ගන්න කියලා. කර්මයට පුළුවන් තව කෙනෙක් ලව්ව අපිට බන්නවන්න. ඒ කර්මයට පුළුවන්. නමුත් කර්මයට බෑ කියන්න ඔයා දැන් තරහ ගන්න. තරහ වෙලා මෙයාට බනින්න ගහන්න. ඒක කියන්න බෑ කර්මයට. ඒක අපේ අතේ තියෙන. මෙන්න මේ අවස්ථාව කෙනෙකු දැක්කොත් එයාට තේරෙනවා කර්මයෙන් නිදහස් වෙන්න පුළුවන්. සංසාරයෙන් නිදහස් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සංසාරයෙන් නිදහසන්නේ ඔහේ යනවා. ඉවරයක් නැහැනේ මේ ගිරුම තව තව බැර වෙනවා තර වෙනවා ඉවරයක් නැහැ. දැන් නිදහස් වෙන්න පුළුවන් කියන එක තේරෙනවා. මොන වර්තමානයේ නිදහස් වෙන්න පුළුවන්. වර්තමාන මොහොතින් මොහොත නිදහස් වෙවි යන්න පුළුවන්. සහ විපස්සනාව මෙතෙන්ට එකතු කළාම විපස්සනාවට තේරෙනවා මේ අංකයක් අල්ලගෙන සිටීම නිසායි හැමදෑම මේ ප්‍රශ්නේ උනේ. මේ ප්‍රශ්නේ නිදහස් වෙන්න බැරි උනේ අර එක අංකයක් රෙජිස්ටර් කරගෙන ලියාපදිංචි කළා ඒ අංකේ දිගටම අල්ලන් ඉන්න හින්දායි. ඒ අංකේ අතෑරියොත් ඒ ගිණුම් අංකේ අතෑරියා කියන්න ඊට පස්සේ කාටවත් අපි හොයාගන්න බෑ. ඉදිරකටනේ සිම් කාඩ් එකයි ඒ අංකේ ඔක්කොම ටික අතෑරියට පස්සේ කිසිම ටවර් එකකට කිසිම සැටලයිට් එකකට ආය අපි හොයාගන්න බෑ. කර්මයට බෑ ආය හොයාගන්න. මේ තමයි විපස්සනාවෙන් කරන්නේ. මේක ශූන්‍යයි. විපස්සනාවෙන් බලනවා මේ එකක්වත් නෑ මේක ඇතුලේ. මේක හිතින් අල්ලගත්ත දෙයක් තියෙනවා. නිකන් අංකයක් අල්ලගෙන ඉන්නවා. මේ මම කියලා අල්ලගෙන ඉන්නවා අංකයක්. මම කියලා අල්ලන් ඉන්නවා. එතන මේ ඉලක්කම් ටිකක් තියෙනවා මිසක් ඉන් එහා දෙයක් නෑ. ඒ අතහැරියා මේ උපාදානිය අතහරින්න පුළුවන් නම් ඉන් පස්සේ එයාව කාටවත් හොයාගන්න බෑ. ඉතින් මේ කාරණේ තමයි ධම්මපදයේ ලස්සනට කියන්නේ අහසේ පියාසර කරන කුකුස්සෙකුගේ සටහන් කාටවත් හොයන්න බෑ. ඒ අහසේ යාගේ පිය සටහන් නෑ. කුකුස්සෙක්ගේ මාර්ගය හොයන්න බෑනේ පා අහසේ. අන්න ඒ වගේ කියලා. මේ ශරීරයට යම් යම් දේ වෙන්න පුළුවන්. ඒ කියන්නේ ශරීරයේ ඉපදුනේ කර්මයෙන්. කම්ම යෝනි. කර්මයෙන් උපන් ශරීරයක් යම් තාක් කල් තියෙනවද මැරෙන කල ඒ ශරීරයට කර්මය නිසා යම් යම් දේ වෙන්න පුළුවන්. ඒ නිදහස් වෙන්න බෑ. හැබැයි හිත නිදහස් කරගන්න පුළුවන්. මේ හැකියාව අප හැම දෙනාටම තියෙන බව දැන ගැනීම වටිනවා. මීට වඩා සතුටක් ගැන දැනගන්න දෙයක් නැහැ. සැනසිල්ලක්, අස්වැසිල්ලක්, සැහැල්ලුවක් මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්. විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් බව නොදැන වින්දා දැන් විසඳ ගන්න පුළුවන්. සනීප කර ගන්න පුළුවන් රෝගයක් බව නොදැන බෙහෙත් ගන්න නැතුව දිගටම විඳ සංසාර රෝගයේ සුව කර ගන්න පුළුවන්.